ما تهي يا కర్మ సమారేజం ఎందుకు వికటమైన ప్రశ్న సాధిస్తాను.
నమస్కారం.
బుద్ధం శరణం గచ్ఛామి, ధమ్మం శరణం గచ్ఛామి, సంఘం శరణం గచ్ఛామి, ద్వితీయం తు బుద్ధం శరణం గచ్ఛామి, ద్వితీయం తు ధమ్మం శరణం గచ్ఛామి, ద్వితీయం తు సంఘం శరణం గచ్ఛామి, తృతీయం తు బుద్ధం శరణం గచ్ఛామి, తృతీయం తు ధమ్మం శరణం గచ్ఛామి, తృతీయం తు సంఘం శరణం గచ్ఛామి, శరణాగమనం సంపూర్ణం. పానాతి పాత వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, అదిన్నదాన వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, కామేషు మిథ్యాచార వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, ముసావాద వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, సురామేరే మధ్యమమాదత్తాన వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, మేతి శరణ సహిత పంచశీల సమాధానయ మార్గ ఫల నివంతి నిశన సాధు. మమ్మే పొత్తుని పదైదు పొత్తు ఇవ్వా, దేవుని పొత్తు ఇవ్వా, ఒక సహాయం ఇతర లిపి జన ముఖమ సమాజే అది కూడా జనక భూమ శ్రేష్ఠ గనే లిపిమాల వచ్చేనా మిగమే అదహ తగ్గింది సమహార విచక ఏ స్వామి తవ తీపదిన కొట్టి గెలిపినప్పుడు మూడు బుద్ధ శాసనం మీ చరిత్ర సాధారణ మొక్కది పొద్దుల నానత్తి బహువి సమహారకిని చెప్పినప్పుడు నేను విధి అయ్యాను మత ఏదైనా అర్హసక్తమై తరచేస్తామని నేను బహు వితకది ఒకనో నేమకనకుంటూ అతహరింద హోవి మన దక్షిణ దేశమై අපි අල්ලගෙන ඉන්න සීමාවේ ඔක්කොම අපිට අතහරින්න සමහර විට පුළුවන් දෙයි. අල්ලගත්ත දේවල් අපිට අතහරින්න පුළුවන් දෙයි. නමුත් අහුවෙච්ච දේවල් තියෙනවා. ඒකෙන් මම අදහස් කළේ අල්ලගත්ත කියලා අපේ දැනුමින් මගේ කියලා ගත්ත කොටසක් විතරයි තියෙන්නේ. ඒ ටික අපිට අතහරින්න පුළුවන්. නමුත් අපි නොදෙනුවත් නමුත් අහු වෙච්ච ධර්මතාවයකින් අහු වෙච්ච දේවල් තියෙනවා. ඒවා අපි කොහොමද අතහරින්නේ? අතහැරීමේ සීමාවෙන් ඔබට ගිය අල්ලා ගැනීමේ සීමාවෙන් ඔබට ගිහිල්ලා ජීවිතයේ තහසු වෙච්ච දේවල් තියෙනවා කියලා මගේ අදහස. ඒ නිසා අතහරින්න පුළුවන්කම තියෙන්නේ ඉස්තර සීමාවකට විතරයි. ඊට පස්සේ අත හැරෙන්න ඕනේ දේවල් අත හරින්න බෑ, අත ඇරෙන්න ඕනේ. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවේ ගියහම අත ඇරෙන්න ඕනේ මිසක අත අරින්න බෑ. අත අරින්න පුළුවන් ඉස්තර සීමාවකට විතරයි. පුද්ගල භාවයේ මේ ජීවිතයේ සතු මගේ කියලා අපි අල්ලගත්ත ටික ඕනනම් අපිට අතහරින්න පුළුවන්. ඒත් මේ ජීවිත ආසාව අරගෙන පෙර ජීවිතයේ මේ ජීවිතයේත් හමු නොවිච්ච භවයෙන් පටිච්චාරණ වෙච්ච ආශ්‍රය අනුසය ආදී ධර්මතා පැත්තේ ඉඳලා එන සසරට කිචුවම බලපාන කෙලෙස් ටික මේ අපි අල්ලගත්ත කියන ටික අපි හිතාගෙන කියට අපි අල්ලගත්ත කියන ටිකෙන්නේ අපි සතර දෙන්නේ කියලා නෑ. අපි අල්ලගත්ත ටිකෙන් පෝෂණය වෙනවා මොකද්ද? ඇල්ලිච්ච දේවල් ටික. මම කියන අදහස් තේරුම් ගන්න. ඒ ටිකෙන් හැමදාම ප්‍රතිසන්දි වශයෙන් යන්නේ අල්ලගත්ත ටිකෙන් නෙමෙයි. ඒ ටික හැම වෙලාවෙම අපි අල්ලගත්ත දේවල් එකතු වෙනවා ටික 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 ටික. මොකද්ද අපේ ජීවිතේ පසාරු කරගෙන ගිහිල්ලා තියෙන අසුවත් නොදන්න අපි නිකම් අංශයක කවදාවත් හම්බ නොවිච්ච අහුවෙච්ච කෙලෙසයක. ඒක අත හරින්න බෑ කවදාවත්. අත හැරෙන්න ඕනේ. අත හැරෙන්න ඕනේ කියනකොට ඒක මම නිර්වචනය කළේ අපිට වෙන දෙයක් දහමක හැසිරීම නිසා මේ ටික අපෙන් ඉවත් වෙන්න ඕනේ මිසක උවමනාවෙන් අතහරිනවා කියලා අපිට කරන්න යමක් නැහැ කියන අදහසක් මගේ තියෙන්නේ. ඒක මේ දර්ශනේ වතා මම කතා කරන්නේ. ඒක මම මතක් කළේ මේ විමාලාවෙන් බැලුවා අපිට මේ රූපේ ගැනම අපි නිකන් මානසිකින් උන මේ රූපේ කැඩිලා බිඳලා කුඩියලා විනාශ වෙලා ගියත් මේ තුල මම කියලා කිසිම දෙයක් නැහැ කියන தත්ත්වය අපි නුවණින් දකින්න පුළුවන් බැලුවා කියන්නේ. අපේ බැඳීමේ සීමාවේදී ඔන්න මගේ කියලා දෙයක් ගන්න නැහැ කියලා අතහැරෙයි. අතහැරුණා කියන්නේ. නමුත් අවිද්‍යාව අනුසය කියන කිලේ සේම නැති වෙන එකක් නෙමෙයි. ඒක මගේ කියන සීමාවෙන් ඔබට ගිය හම්බ නොවිච්ච ධර්මතාවය. හම්බ වෙච්ච දෙයකට උත්තර දෙන්න අපිට පුළුවන්. හම්බ නොවිච්ච දෙයකට උත්තර දෙන්න බැහැ කියලා මම කියන්නේ. ඒ කියන්නේ කෙලෙස් අවස්ථා තුනක් තියෙනවා. දීපිත්තමේ පරිඋත්ථානයේ අනුශේතය. හැම වෙලාවෙම කය වචන දෙකෙන් පිට වෙන අවස්ථාවන් වලට කියන දීපිත්තමේ කියලා කෙලෙස් වල. ඒක අපිට ප්‍රකටයි. කතා කරගෙන වචනේ තග්ගල වහ ගන්න පුළුවන්. අපිට සංවර වෙන්න පුළුවන් දීපිත්තමේ. ගහන්න හදන පාර වලක ගන්න පුළුවන්. ඒක අපිට තේරෙන නිසා ඒ දෙක අතහැරගත්තා හැකි. වැරදි වචන අතහැරගත්තා හැකි. වැරදි ක්‍රියාව අතහැරගත්තා හැකි. තේරෙන මට්ටම. ඊට පස්සේ පරිඋත්ථාන රාග දේශ මොහ කියන හිතේ ඇති රාග හිතක් මේක හොඳ නැහැ නතර කරගන්න පුළුවන්. දේශ හිතක් නතර කරගන්න පුළුවන්. මොහ හිතක් නතර කරගන්න පුළුවන්. නමුත් අනුශේෂණ ටික දන්නේ හම්බ වෙලා නැහැ. අපි දන්නේ හිත කය වචනේ කියන තුන් දොරට ක්‍රියාවට ආවහමයි ඒ තුනෙන් සංවර වෙන්න පුළුවන්, මේ තුනෙන් අතහරින්න පුළුවන්. ඔතනින් ඒ ධර්මතා තුනේ ඒ විදිහට කරවන හේතු ටික හම්බ වෙලා නැත්තම් හම්බ වුණේ නැත්තම් ඔබතුමල්ල කොහොමද ඒකට උත්තර සපයන්නේ? මේව එන්න කලින් බුදුදහම උත්තර ටික තියෙන්නේ ඔය කියපු ටිකට නෙමෙයි. ඒ කියන්නේ කය වචන දෙකෙන් පිටින් සංවර වීම කියන තැනකට විතරක් නෙමෙයි. ඒක ලෝකෝත්තර මාර්ගය කියන එක ඍජුවම පෙන්වන මොකද අනුසය කියන තැනට. ඒ නිසා මේ මගේ අද මම මේ පොත බැලුවා මම කිව්ව මට මේ පොත බලනවා මම මේ ලියපු ස්වාමීන් වහන්සේ ඒක අගෞරවයකට නෙමෙයි. එක දෙයයි කියන්නේ අතහරින්න බව අතහරින්න පුළුවන් නම් කියන වචන විතරයි මම කියන්නේ කෙනෙක් අරින්න කියන්නේ. මොකද එච්චරයි තියෙන්නේ. එතකොට ඒක තමයි මොකද මේ අතහැරීම සාධාරණයි අපේ මේ ජීවිතයට සීමා වෙච්ච පරිසරයක. ඒ නිසා මම ජීවේ. නමුත් මම දකින්නේ මේ ශාසනේ ඒක ජීවිතයකට සීමා වෙච්ච පරිසරයකට විතරක් සීමා වෙච්ච සිද්ධියක අතහැරීමකින් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඊගාවට මම මේ වකපිටාව කියන්නේ නිවන කියන එක කවදාවත් ගන්න යන්න එපා. නිවන දකින්න හදන්න එපා. නිවන දකින්න බෑ. නිවන ගන්න බෑ. අපි නිවන දකින්න යනවා කියලා කියන්නේ අපේ හෙවණැල්ලව පාගන්න අපි දුවනවා වගේ. අපේ හෙවණැල්ලව පොළොට ගැටුනහම ඒක පාගන්න කියලා අපි දිව්වොත් අපි ඉස්සරහට යන්නේ ඒකත් යනවා මිසක අපිට පාගන්න බැරි. ඒ නිසා මම ඉතින් අදහස් කළේ නිවන් දකින්න කියලා හදන ගානේ ඒක අපේ ඈතට යනවා. නිවන කියන එක සාක්ෂාත් වෙන්න ඕන එකක්. නිවන කියන එක ලැබෙන්න ඕන එකක් නෙවෙයි ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි කියන එකයි මම අදහස් කරන්නේ. ලබා ගන්න හැම තැනකම පුද්ගලයා ඉන්නවා. ඒ පුද්ගල භාවයේ නැතිවීමෙන් ලැබෙන්න ඕනි ධර්මතාවයක් මිසක නිවීම කියන එක කවදාවත් නිවන කියන එක දකින්න නිවන ලබන්න බෑ. ලැබෙන්න ඕනේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ගැළපෙන වචනේ දේශනා කළේ සාක්ෂාත් කරගන්න. ගන්න නෙමෙයි. ඒක සිද්ධ වෙන්න ඉඩ හරින්න ජීවිතේට. මේ හැම එකකම ලොකු ධර්මතා ටිකක් තියෙනවා. ඒකෙදි මම හිතන්නේ මොකද දන්නවද මම මේ පොතගෙන කියපු ටිකට. මම සාමාන්‍ය කවුරු හරි ලෝකේ ඊට පස්සේ මම මෙතනදී අද එක කෙටි ටිකක් විතර මතක් කරන්නම්. එමේ ලිපිතලෙ නිවන නැත නිෂ්ඨාව දැනගත්ත කෙනෙකුට ඊට පස්සේ ගන්න වටින ගොඩාක් දේ තියෙනවා. මම කියන්නේ හොඳ නැහැ කියන එක නෙමෙයි. ගන්න වටින බොහෝ දේ තියෙනවා. බොහෝ දේ තියෙනවා. නමුත් පරම නිෂ්ඨාවට යන්න සියල්ල මෙතන නෙමෙයි කියන එකයි මම කියන්නේ. එතනදී සම්මා දිට්ඨිය නිවන ගැන නොයෙක් අර්ථකථන පෙන්නනවා. මුලින්ම ඔබතුමන්ලට එක දෙයක් මතක් කරන්නම්. කිසිම සංකල්පයක් නිවන ගැන මවාගන්න එපා. නිවන ගැන කිසිම අදහසක් අහස වගේ කවුරු මම කිව්වත් කිසිම සංකල්පනාවක් මවාගන්න එපා. අදහසක් ඇති කරගන්න එපා. මොකද අපි නිවනයි කියලා හදාගන්න සංකල්පයේ නිවන නෙමෙයි ඒක සංකල්පයක් නිසා. එකද අපි නිකමට කියමු මජ්ක්‍ධිමනික මූලපරයය සූත්‍රයේදී ලෝකය නිවන නිවනයි කියලා කියනවා. ඊට පස්සේ නිවන අභිනන්දනය කරනවා. මම එයි කියලා හිතනවා කියලා ඒ වගේ. එතකොට මේක මම අදහස් කළේ අපි එක දෙයක් විතරක් කරමු. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මේ ලෝකෙ තුල හැමදාම පවතින නමුත් ලෝකෙට නොපෙනෙන ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත මතු කරලා දීලා දුකෙන් නිදහස් කරන්න. ඒ හින්දා දුකෙන් නිදහස් වෙන තැන සහ ඒකට තියෙන මඟ හරියට අහගෙන අපි කරමු. ඊට අමතරව නිවන කියන්නේ මෙහෙමයි කියලා සංකල්පම වාගන්න එපා. තේරෙනනේ? ඒ නිසා මේ මම මේ ටික කෙටියෙන් මතක් කරන්නම්. අපි සම්මාදිට්ඨිය කිව්වහම එක එක තැන්වලින් අර්ථකථන කරන්න පුළුවන්. නමුත් මම මෙතනදී මේ පරියායක් ඉදිරිපත් කරන්නම් ගන්න. මේ ඔස්සේ ඊට පස්සේ පුළුවන් හරියට නිවැරදි ක්‍රමයේ තේරුම් ගත්තට පස්සේ ඕනම භවනා ක්‍රමයක් උදව් කරගන්න. ඕනම තැනකින් බණ අහන්න. ඒක කිසි බාධාවක් නැහැ. මූලික දර්ශනය වැරදුනොත් මොන ධර්මයක් මොන භවනාවක් මොන පොතක් කිව්වොත් ඔක්කොම වැරදුනා. මූලික අදහස හරියියොත් මොන ධර්මයක් ඇහුවත් මොන ධර්ම සාකච්ඡාවක් කරුවත් මොන පොතක් බලුවත් වරදින්නේ නැහැ. මොකද එතකොට යා එකින් ගත යුත්තේ අරගෙන අතහැරිය යුත්තේ අතහැරින දන්න නිසා. නිසා මෙතෙන්දී සම්මාදිට්ඨි පුරේතවං සම්මාදිට්ඨිය පෙරටෝ යන මේ මාර්ගයේදී සම්මාදිට්ඨි කියන්නේ මොකක්ද කියලා මම එක තැනකින් විස්තර කරන්නම්. සම්මාදිට්ඨිය කියන එක නිවැරදිම මේ අපි කියමු මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් වික්‍රේ අනිච්චං අතීත අනාගතං කෝපනවාදු පච්චුප්පන්න ඒවම් වික්‍රේ සුතවා ආර්ය ශාවකෝ චක්කුස්මින් නිබ්බින්දති අතීත චක්කුස්මින් නාබිනන්දති අනාගත චක්කුස්මින් අනපේක්ෂෝ හොති පච්චුප්පන්නස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. ඔන්න හොඳ වචන ටිකක්. මෙන්න මේ ටික ඉගෙන ගන්න. මේ ටික හොඳට මම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. නිවන් දකින්න ඇහැ ගැන අවබෝධ කරගන්න කියලා. මේ එක ඔය ගහම් පෙළ එක ටිකක් විතරයි මම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් වික්ඛවේ අනිච්චං. මහණි මේ ඇහැ අනිත්‍යයි. මොකද්ද අතීත අනාගතං. මහණි අතීත අනාගත ඇහැ අනිත්‍යයි. වර්තමාන ඇහැ ගැන කවර කතාද? ඒවම් වික්ඛවේ සුතව ආර්ය ශ්‍රාවකෝ. මහණි මෙහෙම අහලා තියෙන සුතව ආර්ය ශ්‍රාවක කෙනා අතීත චක්කුස්මි අනපේක්ෂෝ හොති. අතීත ඇහැ ගැන අපේක්ෂාව අතහරිනවා. මේ නාබිනන්දති අභිනන්දනය කරන්නේ සතුටු වෙන්නේ. අනාගත චක්කුස්මි නාපේක්ෂෝ හොති. අනාගත ඇහැ අපේක්ෂා කරන්නේ. පච්චුප්පන්නස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න. වර්තමාන ඇහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නැති කිරීම පිණිස පිළිපද කරගන්න. ඔන්න දැන් හොඳම තැනක් අපිට ඔය වගේ බුදුරජාණන් වහන්සේ ආයතන හයතම පෙන්වනවා ඇහැ කන දිවනාසේ සරේ. නමුත් මම ආයතන හයක කරන්න ගියම අමාරුනේ. ඔබතුමාලට එක තැනක් බලන්න. ඇහැ විතරක් ඔය කියපු තැනට මනස ගන්ද අප වෙනවා මේ ධර්මතා ටික ඔක්කොම එකවර ලැබෙන නිසා. දැන් මෙතනදී මම මතක් කරන්නේ මේ තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය දේශනා කළේ මොකද්ද? ඇහැ වර්තමාන ඇහි වර්තම එකින් ඇහැ අනිත්‍යයි. ඒ නිසා අතීත ඇහැ සතුටු වෙන්න එපා, අනාගත ඇහැ ප්‍රාර්ථනා කරන්න එපා. වර්තමාන ඇහි කලකිරිලා නොඇලිලා නිරෝධය පිණිස කටයුතු කරන්න. හොඳට මේ වචනේ ගන්න. වර්තමාන ඇහි නිරෝධය පිණිස කටයුතු කරන්න. ඒ කියන්නේ මේ මරණයෙන් පස්සේ සිද්ධියක් ගැන කියනවා නෙමෙයි. මොකද මරණයෙන් පස්සේ ඇහි නිරෝධය අපිට සාක්ෂාත් කරන්න බෑනේ නේද? එතකොට දැන් මේ වචන ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨි නිවැරදි දැකීම තමයි ඔය. දැන් මේ වචන ටික පෙන්වුවේ කාටද? මේ වචන ටික කිව්වේ කාටද? ඇස් තියෙන ලෝකයට. ඇස් තියෙනවා කියලා කිව්වේ ඉඳගෙන ඉන්න, හිටගෙන ඉන්න, ඇවිදින, නිදාගෙන හතර ඉරියව්වම පරිහරණය කරන අපිට ඇහක් තියෙනවා කියන අදහසින් අපිට තියෙන්නේ නේද? එතකොට කුඩා කාලේ මව කුසෙන් ඉපදෙනකොට අරගෙන ආපු මැරෙන දවසට අවසන් වෙන ඒ අතරෙදි කැඩෙන්න, බිඳෙන්න, වෙනස් වෙන, දුර්වල වෙන්න පුළුවන්. දුර්වල වෙමින් පවතින ඇහක් තියෙනවා කියන මනසක් තියෙන අපිට ඒක දේශනා කළා. තේරෙන්නේ? දැන් අද අපි ඇහි අනිත්‍ය දන්නේ ඇති එකක වෙනස් වීමක් ගැනයි. ඉපදීමේ ඉපදුණු තැන ඉඳලා මරණ තැන දක්වා අපිට ඇහැ තියෙනවා කියන තැනකයි අපි ඉන්නේ. තියෙන ඇහැ වෙනස් වෙනවා. කන්නාඩි දාන්න වෙන්නේ ඇස් පෙනෙන්න නිසා, දිරන නිසා. නමුත් අපිට මේ ඇහැ නැති වෙලා නැහැ. ඇහැ තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වර්තමානයේ හත්ය නිදැරන්නේ මොටි අකෝදගෙන පටන් ගන්න කියන්නේ. මෙතනදී මම මේ මතක් කරන ටික තමයි. දැන් මේ පුතේ තියෙන විදිහට ඉපදුම් තැනදලා මරණය තැන දක්වා තියෙන මේ ඇහි කැඩෙන හැටි, බිඳෙන හැටි මම නෙමෙයි කියලා බලන්න අපිට පුළුවන්. නමුත් දැන් මම මේ පෙන්වන්න හදන දර්ශනය, කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දර්ශනය ඔය මේ කියන ධර්මයට සම්බන්ධ සිද්ධියක් නෙමෙයි. ඒ කියන්නේ ජීවත්වයේ ඉදී මේ ඇහි කලකිරිලා නොඇලිලා ඇහි නිරෝධය සාක්ෂාත් කරගන්න කියලා අපිට පෙන්වන්නේ. දැන් ඒ ඇහි නිරෝධය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එක ගැන අපි ඉගෙන ගන්න ඕනේ තමයි. ඔය වචන ටික ඇහුණු ගමම්ම එක දැන වර්තමාන ඇහි කලකිරිලා නොඇලිලා ඇහි නිරෝධය පිණිස පිළිපදින්න කියන වචන ටික ඇහුණු ගමන් අපි දන්නේ නැහැ කියලා ගලපලා සිහි කරලා උත්සාහවත් වෙන්න හදන්න එපා. හොයාගන්න දැන් මේක ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ජීවත් වෙද්දී මේ ඇහි කලකිරිලා නොඇලිලා මේ ඇහි නිරෝධය මේ ඇහි නැති කිරීම ජීවත් වෙද්දී හදාගන්න. ඒ කියන්නේ ඇහැ ලෝකෙ දිහා බලනකොට ඇහැ පරිහරණය කරමින් ඇහෙන් මිදෙන්නේ කොහොමද, ඇහැ නිරුද්ධ කරන්නේ කොහොමද කියන උත්තරයක් මේ තියෙන්නේ. එතකොට ඔය කියන ඇහැ මොකක්ද කියන උත්තරයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ පච්චුප්පන්නස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. එතකොට යාගේ සම්මාදිට්ඨිය තමයි මොකද්ද? ඇහැ අනිත්‍යයි කියලා දැක්කා. ඒ ඇහැ අනිත්‍යයි කියලා දැකපු නිසා එයා මොකද කරන්නේ? ඇහි කලකිරුණා. කලකිරලා ඇහි නොයලිලා, ඇහි මිදිලා, ඇහි නිරෝධය සාක්ෂාත් කරන්ද පිළිපන්නා. ඒ පිළිපන්න මාර්ගයටයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මොකද ඒකට හේතුව ඇහැ කියන්නේ දුක්ඛ සත්‍යය. ඇහැ කියන්නේ දුක. ඇහැ කියන්නේ ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදෙය, දුක්ඛ, දෝමන, සුපායාස, සුභාව කොටති ධර්මය. යම් කිසි කෙනෙක් ඇහැ පරිහරණය කරනවා කියන්නේ දුක පරිහරණය කරනවා. ඇහැ ඇති වෙන විදිහට ඉන්නවා කියන්නේ දුක ඇති වෙන විදිහට ඉන්නවා. ඇහැ නැහැ කියලා කියන්නේ දුක නැහැ. ඇහැ නැති කරන මාර්ගයක පිළිපදිනවා කියන්නේ දුක නැති කරන මාර්ගයක පිළිපදින. මේ චතුරාර්ය සත්‍ය මම කෙටි කළා මේ තියෙන්නේ. මේ ඇහැ කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට තව නමක්. ඇහැ වගේමයි අනිත් සංකත ඔක්කොම. තේරුණා. දැන් මෙතනදී මම පෙන්වන්න හදන්නේ සම්මා දිට්ඨිය කියන එක ඉස්සෙල්ලා ඉගෙන ගන්න කියන එක. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තමයි මොකද්ද? ඇහැ අනිත්‍යයි කියලා දකින්ද, ඇහැ අනිත්‍යයි කියලා දැකලා ඇහි කලකිරිලා නොඇලිලා මිදෙන්න. නිරුද්ධ කරන්න. ඇහි නිරෝධය තමයි දුක්ඛ නිරෝධය. ඇහැ අනිත්‍යයි කියලා දකින්න එක තමයි සම්මා දිට්ඨිය නැත්නම් මාර්ගය. ඇහැ කියන එක දුක්ඛ සත්‍යය. ඇහැ ඇති වෙන විදිහෙතද තණ්හාවක් තියෙනවා නම් ඒක තමයි සමුදය සත්‍යය. මේක ගලපලා ගන්න මම එක තැනකින් මතක් කරගෙන යනවාට. එතකොට මම මෙතෙන්දි මතක් කළේ එතකොට එක තැනක මම මතක් කරන්නේ එතකොට මේ පෙනෙන ඇහැට නම් ඕන විදිහ මානසිකාරයක් කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මම මගේ චිත්ත එකක් තියෙන රෙකෝඩ් එක දාලා ඒක ඇත්වදි ඇති වෙනවා. එතකොට මේ දැන් අපිට තියෙන්නේ හතර ඉරියව්ව පරිහරණය කරන උපන්න දවස් ඉඳන් මරණකම්ම පවතින ඇහැක් තියෙනවා කියන එක. හැබැයි අපි පිළිගන්නවා ඒ ඇහැ කබ ගලනවා, නොයෙක් උපද්දව ඇති වෙනවා, ඇස් පෙනීම ඇති වෙනවා. අපේ ඇහැ අනිත්‍යයක් ගැන අද අපි කතා කරන්නේ ඇති එකේ වෙනස් වීමක් ගැනයි. තේරුණාද? ඔන්න ඔය වගේ මට්ටමේ මනසක් පවතින මෙහෙම ඇහැ පරිහරණය කරන අපිට බුදුජානක වහන්සේ දේශනා කරනවා තවදුරටත් මහණි ඇහැ අනිත්‍යයි, ඇහැ අනිත්‍යයි, අතීත අනාගත ඇහැ අනිත්‍යයි, වර්තමාන ඇහැ කවර කතාද, හරියට මෙන්න මේ ටික දැක්කොත් එයා කලකිරෙනවා. ඇහි දැක්කොත් කලකිරෙනවා. කල එතකොට ඒ ඇහි කලකිරිලා නොඇලිලා ඇහි මිදීම පිණිස ප්‍රතිපදාව පුරන්න කියලා. දැන් ප්‍රතිපදාව පුරන්න ඉස්සර වෙලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ඇහැ අනිත්‍යයි කියන එක. ඇහැ අනිත්‍යයි කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කියන ටික දකින්න. අන්නේ ඇහැ අනිත්‍යයි කියලා දැක්කොත් ඒ දැක්වීම තමයි සම්මාදිට්ඨිය. දැන් අද අපිට සම්මාදිට්ඨිය නැහැ කියලා කියන්නේ අපි ඇහි අනිත්‍ය දකින්නේ නැහැ. අනිත්‍යයි කියලා මානසිකාරයක් කරනවා නිත්‍ය දැක්ම තුළ. තේරුණා කියපිට. ඒ කියන්නේ ඉපදුණු දවසේ ඉඳලා මරණකම්ම තියෙනවා කියලා ඇහැ තියෙනවා කියලා නිත්‍ය දැක්මක් තුළ ඉඳගෙන අනේ අපි ඇහැ අනිත්‍යයිනේ නැති වෙනවනේ කියලා අනිත්‍ය මානසිකාරයක් විතරක් අපි කරනවාද? එතකොට ඒ අපි ඇහැ අනිත්‍ය දකින්නවා නෙමෙයි, නිත්‍ය බව තුළ ඉඳගෙන අනිත්‍ය මානසිකාරයක් විතරයි අපි කරන්නේ. නමුත් ඇහි අනිත්‍ය දකින්නේ කොහොමද කියන එක අපි ඉස්සෙල්ලා බලමු. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨි කියන්නේ නිවැරදි දැකීම. ඒකයි මම මුලින් මතක් කළේ නිවන කියනකොට කිසි සංකල්පයක් මවා ගන්න එපා. මෙතෙන්දී සත්‍ය අවබෝධයක් නිවන කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ හැමදාම ලෝකෙ පවතින, ලෝකෙ පැවතුණු ඒ ලෝකයට නොපෙනෙන ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත මතු කරලා අරගෙන ලෝකෙට පෙන්වන්න. ඇහැ හැමදාම අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි. නමුත් ලෝකෙට ඒ අනිත්‍ය පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ බුද්ධත්වයට පත් වෙලා මොකද කළේ? ඇහැ අවබෝධ කරගත්තා. ඇහැ අනිත්‍ය වෙන දෙයක් බව අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. අපිට තියෙන්නේ ඒ දේශනාව අහලා ඒක දැකලා ඇහි අනිත්‍ය සාක්ෂාත් කරගන්න, ඇහි නිරෝධය සාක්ෂාත් කරගන්න. එතකොට මෙතනදී අපි බලමු බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ධර්මතාවය නැත්නම් ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ ඇයි කියන වචන ගැන. එතකොට දැන් අපිට මෙතනදී බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි පොඩි පරිශ්‍රණයක් කරන්න වෙනවා. මොකද දැන් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ අපි ඇස් දෙක කියලානේ. දැන් ඇස් දෙක තියෙනවා, හතරේ දියවම පරිහරණය කරන්න පුළුවන් කියන මට්ටමේ ඇස් දෙකක් තියෙනවා කියන නම බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළා. ඇයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළේ? එහෙනම් මරණයෙන් පස්සේ කවදාවත් නැති වෙන නිසාද? එහෙම පිළිගන්නවා. මොකද මේ ඇහි නිරෝධය ජීවිත විද්ධි සාක්ෂාත් කරගන්න දෙන්නපු දර්ශනයක්. ඇහැ දුකයි නම් ඇහැ ඇති කරන තණ්හාව දුකට හේතුව නම් ඒ තණ්හාව නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය නැති කළා, ඒ දුක නැත්නම් ඇහි මිදිලා ඒ දුක නැති කරන්න දෙන්නේ ජීවත් වෙන්න. දැන් මෙතනදී අපි එක කාරණාවක් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ඇහැගෙන පෙන්නලා තියෙන උගන්වලා තියෙන විස්තර ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. කවුරුවත් කියපු එක නෙමෙයි. ඒකයි මම කියන්නේ හැමදාම පෞද්ගලික අදහස් අතහැරලා පිරිසිදු පිටකේම මුල් කරගෙන යන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ ඇහැගෙන දේශනා කරනවා මහණෙනි, ඇහැ ආධ්‍යාත්මික ධර්මයක්. ඇහැ ආධ්‍යාත්මික ධර්මයක්. මහණෙනි ඇහැ කියන එක අනිදර්ශන ධර්මයක්. මහණෙනි ඇහැ කියන එක චත්තාරෝ මහබුත චතුමන්ති මහබුතන ඇහැ කියන එක උපාදාය රූපයක්. මම මේ අර්ථ ටික කියලා දෙන්න. මේ සම්මාදිට්ඨිය ගොඩනැගෙන්නේ මේ වචන ටික මත. ඊට පස්සේ ඇහැ කියන්නේ අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති. ඇහැ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. ඇහැ කියන්නේ අවිජ්ජා සම්භූතං, කම් සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. ඇහැ කියන එක අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන් හැදෙන එකක් කියලා පිටකේ ඇහැගෙන විස්තර ටිකක් ඉගන්නේ. දැන් මෙන්න මෙච්චර කිතින් පිළිසිදුව ගත්තාම අද හතර ඉරියව්වක් පරිහරණය කරන ඉපදුන විලෙන්ද මැරෙනකම්ම ඇහැ තියනවා කියන මට්ටමක ඉන්න අපිට යම් දවසක පුළුවන් වුණොත්, මේ කාට හරි මනස ගන්න පුළුවන් වුණොත් ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි කියන එක තේරුම් ගන්න පුළුවන් වුණොත්, ඇහැ කියන එක කවදාවත් දකින්න බෑ කියන තැනට ආවොත්, ඇහැ කියන එක උපාදාය රූපයක් කියන එක තේරුනොත්, ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියන එක තේරුනොත්, ඇහැ අවිද්‍යා කර්ම තණ්හාවෙන් යුක්තයි කියලා එක තේරුනොත් දැක්කොත් අන්න හරියටම සම්මාදිට්ඨියට පත් වෙනවා. එදාට කරන්න කිසිම දෙයක් නැහැ. කල කිරලා නොයල්ලා මේ ඇහි නිදීම සාක්ෂාත් වෙනවාමයි. තේරුණේ? මම මේ කියපු වචන ටික ඔක්කොම විස්තර කරලා දෙන්නම්. දැන් අපිට අවස්ථා දෙකක් තියෙනවා, ධර්මතා දෙකක්. ඒ කියන්නේ අද අපිට ඉපදුණු තැනින්ම මරණකම්ම තියෙනවා කියලා අල්ලන්න පුළුවන්, බලන්න පුළුවන්, හිතන්න පුළුවන් ඇස් දෙකක් තියෙනවා කියන මට්ටමකයි අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ කියන එක ආධ්‍යාත්මිකයිලු, ඇහැ කියන එක දකින්න බෑයිලු, ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවලු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණේ? ඔන්න දැන් ලෝකේට යැහිලා තියෙන, ලෝකෙට කවදාවත් හම්බ වෙන්නේ නැති සත්‍යයක් කියලා කිව්වේ ඒකයි. ලෝකෙට මේ ඇහැ පේන්නේ නැහැ. ලෝකෙට වැහිලා මේ බුදුරජාණන් වහන්සේ පේන්නේ නැත්ද? බුදුරජාණන් වහන්සේ තනියම මේ ලෝකෙට පහළ වෙලා ඇහි යථා ස්වභාවයේ තනියම අවබෝධ කරගෙන ඔන්න ඔතන ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා චක්කුම් වික්කවේ අනිත්‍ය මහණිය ඇහැ අනිත්‍යයි මම එතකන ඉඳන්නේ පහසුව පිණිස රූපම් වික්කවේ අනිත්‍යං චක්කු විඥානං අනිත්‍යං කියලා හැම වචනයක්ම කියන්නේ ඔය තැනක ඉඳගෙන මේ එක තැනකින් දැක්කම දහම ඇති නිසායි මම මේ ටික මතක් කරන්නේ. එතකොට දැන් අපි පොඩි පරිශනාවක් කරමු. මේ වචන ටිකේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු වචන ටික ඉගෙන ගමු. සම්මා දිට්ඨි ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකට අපේ මතය. බුදුරජාණන් වහන්සේ ඇහැගෙන ඇහි ඇත්ත මෙන්න මේකයි කියලා පෙන්වලා දුන්නට පස්සේ ඒ පෙන්වපු ටිකේ අර්ථය ඉගෙන ගන්න උත්සාහවත් වෙන ඒ තමයි ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ. සම්මා දිට්ඨි ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම නැත්නම් මේ කය අනිත්‍ය බලනවා අසුභය බලනවා ආනාපාන සතිය වඩන එක නෙමෙයි ඔය ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න යන මාර්ගයේ එක අංගයක් සතිපට්ඨාන කියන්නේ සිහිය. ඒක සම්මා දිට්ඨිය නෙමෙයි. සම්මා දිට්ඨිය ඉගෙන ගත්තාම ඒ සම්මා දිට්ඨිය ඉගෙනගත් එක දැකගන්න යන මාර්ගය වෙන එකක්. දැන් මම කියලා දෙන්න හදන්නේ මේ සම්මා දිට්ඨිය ගැන. තේරෙනවා කියන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇහැ නිතරම හතර ඉරියව්වෙන් පරිහරණය කරන මට්ටමේ ඇහක් තියෙනවා කියන මට්ටම කහිතපු අපිට තව පැත්තකින් ඇහැ ආත්ම කරගෙන ඇහැ මගේ කියන අදහසකින් ඇහැ නිත්‍යයි කියන අදහසකින් ඇහැ සැපයි කියන අදහසකින් හිතපු අපිට ඇහැ අනිත්‍ය දෙයක් ඇහැ දුක් දෙයක් ඇහැ හටගෙන නැති වෙන තමයි නොවන දෙයක් කියලා ඉගෙනුවා. ඒ ওই වචන ටික කියලා නිකන් හිතියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක දකින්න විස්තර ටිකක් දෙනවා. දැන් සම්මා දිට්ඨිය ඉගෙන ගන්නවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය අහගන්නවා කියලා කියන්නේ මේ වචන ටිකේ අර්ථය ඉගෙන ගන්න එක. අපි දැන් ඉස්සෙල්ලා බලමු බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා කියන්නේ මහණී ඇහැ අජ්ජත්තං වවත්තේති. ඕන්නම් මේ කියන තැන ලියාගන්න. කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගයේ තියෙන 15 වෙනි ඥානයේ වත්තු නානත් ඥානය කියලා. මේ ඇහැගෙන නුවණ ඇති කරගන්න ඕන කොහොමද? මොන වගේ නුවණක් ඇහැගෙන ඇති කරගෙන සසරෙ මෙදෙන්න තියෙන කියන එක පෙන්වනවා. ඔය පිටකේ හරහාම යන්න තියෙන්නේ. එතකොට වත් 15 වෙනි වත්තු නානත් ඥානයේ 16 වෙනි එක ගෝචර නානත් ඥානය. එතකොට ඒ කියන්නේ මේ ඇහැ කන දිව නාසය ගැන කොහොමද බැලිය යුත්තේ කියලා උගන්වන්නේ. ඇහැ ගැන නුවණ ඇති කරගන්න උනේ මෙන්න උගන්වන්නේ. දැන් චක්කුං අජ්ජත්තං වවත්තේති. ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියලා හොඳට තීරණය කරන්න කියන එකෙන් කියනවා මේ බාහිරින් ඇස් දකින්න එපා කියනවා. මේක හරි ගැඹුරුයි. දැන් අපිට හිතෙනවානේ මේ ඉදිරියෙන් තියෙන්නේ ඇස් කියලා නේද? ඒ කියන්නේ මෙතෙන්ට සාපේක්ෂව තව රූපයක් මිසක මේ ඇස් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. ඇහක් නම් ඇහි කෘත්‍යයක් තියෙනවා. මේ ඇස් නම් මේ ඇහ අඳුනුත් මට පේන්න ඕනේ. මොකද ඇස්වල කෘත්‍ය පෙනෙන එකනේ. තේරුම් ගන්න ඕනේ. යමක ධර්ම ගොඩක් ගැඹුරුයි කියලා ඇහට පෙනෙන්නේ ඇහැට බාහිරින් පෙනෙන්නේ රූප විතරමයි. රූප වල ඇස් තියෙන්න බෑ. කියලා නේද? මේ ඇහැට සාපේක්ෂ සමන්ත සාපේක්ෂව බාහිර රූප මිසක හම්බ වෙන්නේ ඇස් නෙමෙයි. ඔය ඇස් දෙක උත්ෙන්ට ඇස් දෙක වෙන්න පුළුවන් මට සාපේක්ෂව රූපයක්. කියලා නේද? එතකොට අපි හිතාගෙන ඉන්නේ කඩදාසියක ඇඳහම මේක ඇහැක් කියලානේ. ඇහැ කියලා විවහාර කළාට මේක චිත්‍රයක්. හොඳට මතක තියාගන්න ඇහැ කියන්නේ කෘත්‍යයකට. අපි මෙතන ඇහැ අජ්ජත්ත වවත්තේති කියලා කියන්නේ ඇහැ කියන එක බාහිරෙන් දකින්න එපා කියන එක ওই වචනෙන් තියෙනවා. තේරෙනවද? ඇහැ කියන එක මේ රූපායතනෙන් ඇහැ වීඩියෝපටියකින් පේන්නේ නැහැ. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න බෑ. මොකද ඒ ප්‍රතිබිම්බේ පේන්නේ. ඒ ප්‍රතිබිම්බේ පේන්නේ. ඊට පස්සේ ඇහැ අනිදර්ශනයි. අනිදර්ශනය කියලා කියන්නේ ඇහැ කවදාවත්ම මොකද්ද? දකින්න බෑ. ඇහැ කියන එක කවදාවත් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිසිදු බුදුදහම. ඒකයි දැන් මෙතන වෙනස එකයි සම්මාදිට්ඨිය කියන එක දකින් දැනගන්න ඕනේ. අපි හිතාගෙන ඉන්න මිච්ඡාදිට්ඨිය කියන්නේ අපි හිතාගෙන ඉන්නේ ඇහැ දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද ඇහැ දකින්න බෑ. තේරෙනවනේ? එතකොට ඇහැ දකින්න බැරි ධර්මයක්. ඇහැ කියන එක බාහිර කියන එකක් නෙමෙයි. ඇහැ ආධ්‍යාත්මිකයි. ඇහැ ගැන අහන්න බෑ. කවුරු හරි කෙනෙක් ඇහැ ගැන විස්තරයක් කිව්වොත් ඒක සබ්ජෙක්ට් එකට ඒක ඇහැ නෙමෙයි. ඇහැ ගැන අහන්න බෑ. ඊට පස්සේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. පෙර නොතිබීම හටගෙන අපි පොඩ්ඩක් බලමු. අපි පොඩ්ඩක් බලමු. ඒක තමයි මේ ඔය දැන් අපි මේ හිතාගෙන දැන් මම කියන එක නෙමෙයි මම මේ දැන් බුදුරජාණන් වහන්සේගේ වචෙන් ටික මේ විස්තර කරන්නේ. තේරෙන්නේ? ඊට පස්සේ දැන් අපි ඔක්කොමලා හිතාගින්නේ මේ ඇහැ කියලාමනේ. හරි. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකිත කවදාවත් හම්බ වෙච්ච නැති ධමයක් කියලා අපි දන්නවා. පුබ්බි අනුසුතේස ධම්මේසු. මේ ඇහැ ගැන නම් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දේශනා කළේ පෙර නොයසුරු ධර්මයක් ගැන දේශනා කරපු එකක් වෙන්න බෑ. ඇයි? ලෝකේ තහලා තියෙන ධර්මයක් නේ. මේ ඇහි අනිත්‍ය නම් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නේද ලෝකේ තහලා තියෙන ධර්මෝ අවබෝධ කරගන්න තියෙනවා. නමුත් මේක කුබ්බි අනුසුතේස ධම්මෝස පෙර නොයසුරු ධර්මයක් කියන තැනක් කියන මේ සාසනේ නේද? ඒකයි බලන්න ඕනේ අපිට. අපිට මනසට ගැළපෙන පහසු එකක් නෙමෙයි හොයන්න ඕනේ. ඇත්තටම බුදුදහම මොකද්ද කියන එකයි හොයන්නේ ඔය. තේරෙනව නේද? හරි. දැන් මේක තිනුල් පස්සේ හරි යන්න කියන්නේ. එතකොට ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කිව්වනේ. එන්න මෙතෙන්දි මේ ධර්මතාව ටිකක් ගැඹුරුයි. මේ දැනට මේ ටික අහගෙන ඉන්න මම පස්සේ ක්‍රමයේ කියලා දෙන්නම්. අපි කියමු දැන් අපි හිතහිට මේ හැ කියලා. මම ඔකට කියන්නේ අර කටුවක් විකට්ටක් අල්පනිත්තක් අරගෙන මේ ඇහැයි කියපු තැනට ඇනලා බලන්න. එතකොට අපිට රිදෙයි. කැක්කුමක් එයි. ඒ කැක්කුම ඇති වුණ හිත මොකද්ද? කාය විඥාන. මොකද දුක් වේදනාව දැනෙන්නේ කාය විඥානයට. කාය පුට්ටබ්බේ ගැටුණු නිසා. මම අහන්නේ මේ ඇහැනම් කොහොමද කාය විඤ්ඤාණය උපන්නේ? කය නිසා නේද කාය විඤ්ඤාණය උපන්නේ? මම කියන එක තේරෙනවද නේද? කයයි පොට්ටබ්බයයි ගැටුනොත් උපදින්නේ කාය විඤ්ඤාණය. ඇහැයි රූපයයි ගැටුනොත් උපදින්නේ චක්කු විඤ්ඤාණය. ඉන්දිකට්ටක් ඇන්නොත් අපි ඇහැයි කියන තැනට ඉන්දිකට්ටක් ඇන්න චක්කු විඤ්ඤාණය උපදීද? රූප පෙනෙයිද? නෑ. දුක් වේදනාව නේද එන්නේ? එහෙනම් රූප පේන්නේ නැමේ, දුක් වේදනාව නෙමේ. එහෙනම් ඒ කයයි පුට්ටබ්බයයි. ඕනම තැනක පායින්ද. හොඳයි, එහෙනම් අපි ඇහැයි කිව්වෙ ඇහැකෝ. දැන් අපි දැක්කා කැඩපතකට වැටෙන එක ඒක ඡායාව, ඒක ඇහැ නෙමේ. පිළිගන්නවනේ ඒක. මේ අනිත් ඇස් කියන ඒවත් මෙතෙන්ට සාපේක්ෂව රූප. මොකද මේ ඇස් කියන ඒවා මට පෙනීමකුත් කරන්නේ නැහැනේ නේද? ඊට පස්සේ බාහිර ආයතන එකකින්ම ඇහැ දකින්න බෑ. හරි. ඒක අපි පිළිගන්නවා. ඇහැ ආධ්‍යාත්මිකයි කියන එක අපි පිළිගන්නවා. අපි හිතාගෙන හිටියේ මේ ඇහැ කියලානේ මෙච්චර කල්. හරි. මම කියන්නේ මේ අපි හිතාගෙන මේ ඇහැ නම් ඇහැට ඇල්පෙනිටකින් වගේ එකකින් ඇනලා බලන්න. එතකොට රිදෙයි අපිට. නමුත් ඇහැට නම් ඇනුනේ පේන්ඩ උපදින්නෝ චක්කු විඤ්ඤාණේ පේන්ඩෝනේ රූප. ඉන්දිකට් එකෙන් යන්නාම රූප පෙනුනේ නෑනේ, දුක් වේදනාවක් නෑනේ. එහෙනම් ඒකින් ඔප් වෙන්නේ මොකද්ද? ඒක කාය. එහෙනම් මං අහන්නේ කෝ දැන් නියම ඇහැ. දැන් මම මේ බුදුරජාණන් වහන්සේ නිව කරනකොට මම මේ ඇත්ත දකින්න මම මේ පරේක්ෂණයක් උගන්වන්නේ නෝත් මේකම කවුරුත් කියන එකක් නෙමෙයි. භවනා කරන මානසිකාර්යයක අවබෝධයේ ධර්මහරහ මේ ලෝකයේ තියෙන මානසික මට්ටමින් වෙන මානසික මට්ටමමයි දුක ගෙනත් දෙන්නේ. ඒ මානසික මට්ටමේ වෙන 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 වෙලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ටික දකින්න එකමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකයි මම කිය වෙන සංකල්ප මවා ගන්න එපා. ඇහි නිරෝධි දකින්න එක ඇහි නිරෝධි නිවනයි කියලා හිතන්නේ. මොකද ඇහි දුක නම් ඇහි නිරෝධි දුක් නිරෝධි. එතකොට දැන් එහෙම අපි පරේක්ෂණයක් කළොත් අපි මෙච්චර කල් ඇහැයි කියපු ඇහැ අපිට අතුරුදහන් වෙනව නේද? තේරුණා මේ කියන්නේ. දැන් අපි එහෙම ඇනදැන්නලා බලුවොත් අපිට මෙහෙම දැන් ඇහැයි කියන ඕනම තැනකට ඇන්නොත් අපිට තේරෙනවා එතකොට උපදින හිත කාය විඥානේ නම් ඒක කයි. එහෙනම් උත්තරයක් අපිට එනවා. උත්තරයක් එනවා මොකද්ද? ඇහැ කියන්නේ මේ දර්ශන කෘත්‍ය පෙනී කෘත්‍ය සිද්ධ කරන වෙලාවට උපදින ධර්මයක්. ඇහැ උපන්න කියන එකට තියෙන සාක්ෂිය තමයි රූප පෙනිලා ඇති. රූප පෙනෙනවා පෙනුනොත් ඒ ඇහැ උපන්න බවට තියෙන සාක්ෂිය. තේරෙන්නේ නැද? එතකොට උපන්න කියන්නේ ඇහැ උපන්නත් රූප පේනවා. ඔන්න දැන් එයා අනුමානෙත් ඇහැගෙන දැනගත්තා. අද අපිට හතර ඉරියව්වන් පවතින ඇහැක් තියෙනවා කියලා තේරුණාට ඉපදිලා මැරෙන කම්ම පවතින ඇහැක් තියෙනවා කියලා දැනුණාට නමුත් මේ මෙච්චර කල් මෙහෙම මනසක් පැවැත්වුවට මේ දහම ඉගෙන ගත්තට පස්සේ අහගත්තට පස්සේ අනුමාන ඥානයක් ඇති වුණා. අපි ඉගෙන ගන්න අපි මෙච්චර කල් දැනගත්තට වඩා මේ පෙනෙන දේ තුල ඇහැ කියන ධර්මතාවය තුල වෙන සිද්ධියකුත් තියෙනව නේද කියලා විතරක් අනුමානයක් හම්බ වුණා බුදුදහම ඇහිනේ. බුද්ධහම කියන්නේ මෙච්චර කල් කවදාවත් අපිට ආන්න හම්බෙලා නැහැ. අපි දහම කියලාත් බැලුවේ මෙච්චර කල් දන්න ඇහැම හරණයක. නමුත් නියම විදිහට අපි දන්නා මට්ටමට වඩා බුදුරජාණන් වහන්සේ මේ හැම දේශනාවකම දේශනා කරන්නේ ලෝකයාගේ මනස අභිබවා ගිය ලෝකයාට වැහිච්ච ලෝකයට ප්‍රකට වෙච්ච නැති යමක් මතු කරමින් කියන එක මේකින් අපිට අනුමානට තේරෙනවා. ඒ කියන්නේ ඇහැ කියන එක ඔන්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා කියන්නේ මේ නිසයි නේද? දැන් අපිට බුදුරජාණන් වහන්සේ ඇහැ ගැන විස්තර ටිකක් කියන්නේ මම කියේක පටිසම්භිදාමග්ගේ ඉස්සලා බලන්න. මේ මොකද එහෙම මම බලන්න කියන්නේ එතකොට නොන මහත්තයාට පුද්ගල ශ්‍රද්ධාව අතහැරිය හැකි මේ පිටකෙම කියන්නේ කියන එක. නැත්නම් අරහම් ගුරුණන් මෙහෙම කිව්වා කියන එකනේ කියන්නේ. දැන් කියන්න වෙන්නේ නොන මහත්තයාට පිටකේ නම් මෙහෙම තියනවා කියලයි. ඒ නිසයි මම මෙහෙම කියන්නේ. එතකොට මගේ අදහස් නෑ. ඒ කියන්නේ මේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැ කියන්නේ මහ භූත උපාදාය රූපයක්. ඇහැ කියන්නේ ආධ්‍යාත්මිකයි. ඒක කියන්නේ බාහිර බලන්න බෑ කියන්නේ. කියන ටික තියෙන්නේ ඒවා. සම්මා දිට්ඨියේ ලක්ෂණ ටිකේ තියෙන්නේ මම මේ සම්මා දිට්ඨියේ ලක්ෂණ ටික උගන්වනවා මේ. තේරෙනවා නේද? මේ කරන්නේ උගන්වනවා. මේ කියන්නේ මේ වචනේ ඇත්ත මේ කිව්වේ මේ නිසා. ඒ කියන්නේ පෙර නොතිබීම ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කිව්වේ මෙහෙ ඇහැ කියන්නේ මෙහෙම බලන කෘත්‍යයයි කියන එක ඉගෙනුවා මේ. ඒක උගන්වන්නේ මම ඔප්පු කරගත්ත කාරණාවක් තමයි, උදව් කරගත්ත උපමාවක් තමයි ඉන්දිකට්ටෙන් අල්ලලා පෙන්නන්නේ. ඇහැ ආධ්‍යාත්මිකයි කියනක ඔප්පු කරන්න ගත්ත උපමාවක් තමයි මේ බාහිර රූප වලින් ඇහැ දකින්න බෑ කියන එක. මේ උපමා අරගෙන මේ ඔප්පු කරන්න හදන උත්සාහය. තේරෙනවද නේද? ඊට පස්සේ ඇහැ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා හදාගත්ත එකක්. ඒකෙන් කිව්වේ පෙර ජීවිතේ මේ මට්ටමේ හැකින් රූප බලන රූප තණ්හාව තිබුණාම මේ වත්තනේ රූප දකින්න නම් ඕනෙකම තියෙන්නේ ඒ මත්මේ කයක් ඒ කියන්නේ රූප බලන්න ඕනේ කියන මත්මේ තමයි කර්මය තියෙන්නේ. එතකොට ඒ මත්මේ ඇහැක් හැදෙන විදිහට ප්‍රතිසන්දි වශයෙන් රූපයකට බැසගෙන ඒ කය හරහා නාම රූප හැදිලා මේ ආයතන හැදෙන නිසායි තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍ය පටිච්චසම්පාදයේ හරහායි මේ ටික තියෙන්නේ කියලා මම ධර්මතාව ටිකක්. ඔන්න දැන් මම මතක් කළේ සම්මා දිට්ඨිය කියනකොට දැන එක දෙයයි තිබුණේ ඇහැ තියෙනවා කියන අපිට ඇහැ අනිත්‍යයි කියලා පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඇහැ විතරම තියෙනවා කියලා දැකපු අපිට ඇහැ පිරුම තිබීම හටගෙන යම් කිංචි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. හටගන්න හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇහැත් එහෙමයි කියලා දැක්කා. ඔය ටික දැන් අහගන්න ලැබුණා කියන්නකෝ. දැන් ඔය වචන ටික අහගන්න ලැබුණට අපිට මුකුත් උනේ නැහැ. අපේ මනස එහෙම වුණා. ඒ කියන්නේ කොළඹ ඉන්න නෝනලා තමයි මම හරියට ලබු නෝරුව කියලා එකක් තුනක් කැකිරායේ මෙහෙමයි මෙහෙමයි කියලා විස්තරයක් කිව්වා වගේ නේ. දැන් එහෙම විස්තරයක් අහගත්තට මුකුත් වෙලා නැහැනේ. තාම පේන්නේ කොළඹ වටපිටාවමනේ නේද? දැන් තමයි අහගත්තාම ඕගලන්ට යනවනම් පාරක්. එහෙනම් අපේ හැමෝටනේ කොහොමද ওই ලබු නෝරුවට යන්නේ? නැත්තම් කැකිරායට යන්නේ? ඊට පස්සේ මම පාරට යන්නේ කියලා අහගෙන නොයා හිටියොත් ඒත් යන්නේ. ඊට පස්සේ ගියොත් යන්න පුළුවන් නෙමෙයි. ඒ වගේ කොළඹ ඉන්න නෝන්ලාට කැක්කිරාවේ ලැබුණෝරුව ගැන මම කිව්වා වගේ හතර ඉරියව්වෙම පරිහරණය කරන ඉපදලා මැරෙනකම්ම ඇහක් තියනවා කියන මට්ටමක ඉන්න ලෝකෙක මට්ටමක ඉන්න අපිට ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැ ආධ්‍යාත්මිකයි අවිද්‍යා කර්මයෙන් හටගත්තු උපාදාය රූපයක් කියලා කිව්වා. කිව්වට තාමින් කොළඹනේ තාම මේ හැටිනවා කියන මට්ටමේ. දැන් උන්න සුදුසු හිරන් ස්වාමීනි කොහොමද ඔය කියන තැනට යන පාර? මේ තමයි සම්මා දිට්ඨිය. මේ එකයි මං කිය නිවන කියලා වෙන සංකල්ප මොවා ගන්න එපා. ඇහි මිදීම නිවනයි කියලා හිතන්න, ඇහි නිරෝධය නිවනයි කියලා හිතන්න. මෙන්න මේ දක්ෂින තැනට ගත්තොත් නෝනලාට රිදවන් දැහක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? ලොකු වෙනසක් නෑ. කියන්නේ අරමුණ පෙනෙන බවම ඇහැ ඉපදිලා නම් ඇහැ උපන්න නිසා පෙනෙනවා නම් පෙනීම නැතිවෙනකොට ඇහත් නිරුද්ධ වෙලා නම් දුක් විඳින්න දැහක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකෙන් මං අදහස් කළේ බැරිවලා මෙහෙම ගැටුනොත්ම තග්ගල් නුවණෙනෝ මේ කයයි පුත්තබ්බයයි දෙක නිසා උපන්න කාය ස්පර්ශයෙන් උපන්න වේදනාවක නුවණෙනෝ මිසක ඇහැට වැදුණා කියන දුකෙන්නේ නැහැ. මෙතරම් නුවණ ගේන. දැන් අද අපි දෙපාරක් ගුටි කනවන එක වේදනාවක් ඇඟට ඇහි මේ කියන්නේ මෙහෙම වැදුණු වේදනාවක් තියෙනවා. ඇහැ කන උන ඇහැන් දුනා කියලා විඳින දුකක් තියෙනවනේ. නමුත් දැන් ඔය වගේ සම්මා දිට්ඨිය තෝරගත්තට පස්සේ දැනගත්තට පස්සේ එකතනකින් ඒ දැනගත්ත දේ දැක ගන්න තැනට ජීවිතය කර ගන්න තැනට යන මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. මොකද දැන් සම්මාදිට්ඨි පුරේ ගමන් කියන සම්මාදිට්ඨියේ පෙරටුව දැන් කවුරු හරි අහුවොත් නෝන්ලාගේ මොකද කරන්නේ? මොකටද ඔය සිල් දකින්නේ? මොකටද බහ ඇහැ පිරිසිඳ දකින්නේ? සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨිය ඒ කියන්නේ මාර්ගයේ ඕන විදිහකට නම් කරන්න පුළුවන් ඕන තැනක එන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැකීම. දැන් සීල් රකින්නේ සමාධි වඩන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? එහෙපිට සින්දක්. සම්මාදිට්ඨිය. කල්යාණ මිත්‍ර ඇසුර පරතෝ ഘോഷය කියන එකෙන් ඕන සම්මාදිට්ඨිය අවශ්‍ය කාරණා දෙක දැනගත්තා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ඇහැ නිත්‍ය බව තියනවා කියන මිත්‍යා දෘෂ්ටිය හිටපු අපි බුදුදහම අහලා මේ විදිහේ ඇහි ස්වභාවය ඉගෙන ගත්තා දැනගත්තා. තේරෙනවද නේද? දැනගත්තාම මේ ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් අපිට හම්බ වුණා ඔය ස්වභාවය වැරදි ඇහැ කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් කල්යාණ මිත්‍ර ඇසුර පරතෝගෝසය කියන දෙක හම්බ වුණා. ඊට පස්සේ සීල සමාධි දෙකට කියනවා මොකද්ද? ධර්මානුකූල ප්‍රතිපත්තිය. ඊට අනුව නෝනෙන් හිතට කියන යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ ධර්මානුකූල ප්‍රතිපත්තිය කියන්නේ මේ ධර්මතා දෙක වැදුවොත් ඔය ඇහි නියම ලක්ෂණ ටික තමන්ට පිළිඳ මට්ටමට එන්න. ඒතකොට ඉන්න බිත්ති සම්පන්නයි. ඒතකොට දැන් මට මෙතින් මතක් කරගන්නුනේ ඔන්න ඔය විදිහට සම්මා දිට්ඨිය ඉස්සෙල්ලා දැනගන්න. දැනගත්තට පස්සේ දැන් ඒකට උපකාර පිණිස තමයි සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සංකප්ප වායාම සති කියන ධර්මතා තුනෙන් තමයි මාර්ගය වැඩෙන්නේ. සීලයක පිහිටලා තියෙනවා. සීලයක පිහිටලා සතර සතිපට්ඨානේ වඩන්නේ. මේ සතර සතිපට්ඨානේ වඩන්නේ නිවන් දකින්න කියලා කිව්වට හොකට මතක තියාගන්න සතර සතිපට්ඨානේ වඩලා නිවන් දකින්නව නෙමෙයි. සතර සතිපට්ඨානේ වැඩුවාම වඩනකොට නීවරණ ධර්ම දුර්වලලා ඇහි මෙන්න මේ අපි නිකමට කිව් මේ දැනගත් ධර්ම දකින් දැනට එනවා. දකින මට්ටමට එනවා. ඒකේ සීලේක පිහිටන්න කිව් කය වචන දෙක සංවර කරගන්න කිව්වා. මොකද නීවරණ ධර්ම අඩු කරගන්න හිත වඩා ගන්න පහසු දෙන්න. ඒරනේ සිල් ගන්න කය වචන දෙක සංවර කරගන්න මොකටද මේ සතර සතිපට්ඨානේ වඩන්නේ? නැත්නම් හිත සංවර කරගන්න පහසු වෙන්නේ. දැන් විලා ඇතින මම මේ ප්‍රතිපදාව ටිකක් උන්නම් කියන්නේ. ඈ ඒ කියන්නේ ඈ මට එහෙම ප්‍රශ්නයක් නැහැ. නෑ මට ප්‍රශ්නයක් නෑ. මොන මහත්තයෝද එහෙම ගැටලුවක් නෑ. හරි. නෑ මට තාපය විනාඩි 20ක් විතර. මොකද දැන් අපි අහගත්තේ සම්මා දිට්ඨිය කියලා. අහගත්තට පස්සේ ඒ සම්මා දිට්ඨිය කරන්න එකක් නෑ අපිට. ඒ කියන්නේ දැන් ඇහි අනිත්‍ය බලනවා කියලා ඇහි අනිත්‍ය බලන්න බෑ. එහෙනම් පේන්න දෙමෙච්චරක ඔය දැන් මේ ඒ
කියන්නේ
දැන් අනිත්‍ය බව
අපි බලනවා
ඊළඟ දවසේ
එහෙම තේරෙම තමයි.
ඉතින් දැන් මේක නම මොනවද කිව්වේ? ඉතින් දැන් මේ කොළඹ ඉඳගෙන
නේ ඒකමයි දැන්
ඒක ගැන කියන තමයි මම මේ එන්නේ. සීලේ මාර්ගය කියලා දෙන්න මම කියලා. මම දැන් කියලා දුන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දැන් මේ ටික නෙමෙයි මේ බලන්න ඕනේ. දැන් වෙන එකක් කරන්න ඕනේ. දැන් මම ලබු නෝරුව ගැන කියලා දුන්නේ. දැන් ඊට පස්සේ කියලා දෙන්නේ මොකද්ද? යන මාර්ගය. නේද? ලම්බුනෝරුව ගැන කියලා දුන්නාට පස්සේ ආයෙත් ඒකම කී කියා හෝ ඒකම ගැන හිත හිත හිතියට හරියන්නේ නැහැ නේද? දැන් ඔන්න සම්මා දිට්ඨිය ඇහැගෙන අපි ඉගෙන ගත්ත අනුමාන දන්නේ නැතනේ. ඒ කියන්නේ තාම තියෙන්නේ මේ ඇහැල්ලන්න පුළුවන් ඇහැට වැදුනේ කියන අපි ඉන්නේ. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. එහෙම ඉන්න කෙනාටයි ඇහැ පෙරණ පිළිම හටගන්න නැති වෙනවා කියලා මතක් කළේ. ඔන්න දැන් පාර අහගන්න මොකේද? ඇහැ අල්ලන්න පුළුවන් කියන මට්ටමේ ඉන්න අපි ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න තැනට යන්න. තේරෙන්නේ? ඒකෙදි සීලයක පිළිපදිනවා කියන එක දන්නවනේ, පොහොයාට සීල් පන්සිල් මේ ටික හරිනම්. ඊට පස්සේ අපි භාවනා කමතහනක් ගන්නවා. භාවනාවද හොඳට මතක තියාගන්න, මේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙමෙයි. ඒකෙන් මම මතක් කළේ මේ වචන සමාය ප්‍රවලු වැඩි භාවනා මේ 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 මාර්ගේ මේ සම්මා දිට්ඨිය ගන්නව නෙමෙයි. සම්මා දිට්ඨිය ඇති කරගන්න යන මාර්ගය මේ ඔයගොල්ලෝ භාවනා කරනවා කියලා සූදානම. තේරෙන්නේ? දැන් මම අපි සතර සතිපට්ඨානේ වඩනවා කියමුද? දැන් සතර සතිපට්ඨානේ වඩනකොට මේ මාර්ගයේ බව හොඳට මතක තියාගන්න. මොකටද කලින් දැනගත්තු සම්මා දිට්ඨිය දකින්න තැනට යන්න. ඒ සම්මා දිට්ඨිය දැක්කෙන් පස්සේ එහා පැත්තේ අපි බලාපොරොත්තු වෙන විමුක්තිය තියෙන්නේ. මේ කිරීම තුල විමුක්තියක් බලාපොරොත්තු වෙන්න එපා. තේරෙනවද මේ කියන්නේ? මේ කිරීම තුල බලාපොරොත්තු වෙන්න එපා. මේ දැන් ලැබුණෝරුව ගැන කියලා මේ මාර්ගය ගැන කියද්දී මාර්ගය යන අතරේදී ලැබුණෝරුවට නැත්තම් මේ කැතිරාවට ගියාම ලැබෙන ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න එපා තමයි. ඒ නිසා මේ ධහම දකින්ද යන මාර්ගය ගැන කියන්නේ. දැන් ඒකෙදි අපි අවස්ථානුකූලව මම කෙටියෙන් ගන්නවා. කායානුපස්සනාවේදී ආනාපාන සතිය නියොන්තර වඩන අපි කියලා තියෙන විදිහට ඊට පස්සේ කමක් නැහැ. දැන් මොනවත් බොහෝ භාවනා ක්‍රම තියෙනවනේ. ඒ ක්‍රම වැඩිනේ ක්‍රම මේවට උදව් කරගත්තට කමන්න. හැබැයි එකක් ඒ ක්‍රමේ මාර්ගඵල ලැබෙනවා කියලා ගන්නේපා. මොකද ඒ ක්‍රම තුල මාර්ගඵල ලැබෙන්නේ ඒව මාර්ගය. මොකටද මේ සම්මා දිට්ඨිය තිබුණොත් ඒකට මාර්ගය. ඒ තුලින් නිස්සාවක් වුවන් ඔය ටික බෙදුව කය බැලුව දැන් සුවවන් වුණා. එහෙම ඒව නැහැ. තේරුම් ගන්න මේ කියන්නේ. දැන් ඇහි නිරෝධය දැක්කම පෙන්වනොත් ඇහි නිරෝධය ගැන නිසක වුණානම් අන්න සෝවා. මේ හිත වඩනකොට මෙච්චර කාල තියෙනවා කියන මට්ටම අතහැරලා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියන එක ටිකක් මට්ටමක දැක්කනම් අන්න එයාට ඒ දර්ශනේ බුදුරජාණන් වහන්සේ දෙනු දර්ශනේ ගැන නිසකයි. දැන් තාම අපිට සැකයිනේ. තේරෙන්නේ? ඒ කියන්නේ අන්න ඒ වගේ තැනකින් මේ අධිගමේ තීරණය වෙන්නේ මිසක මේ කරන දෙයින් නෙමෙයි. එතකොට දැන් අපි කායානුපස්සනාවේදී මම රළු අවශ්‍යතාවය විතරක් කියන්න. හැම වෙලාවෙම කය ගැන බලනකොට අපි ස්වභාවයෙන්ම දන්නවා මේ කයේ තියෙන කුණුපු කොටස් ඔක්කොම සත්පුද්ගලයක් නෑ, අනාත්මයි කියන එක දන්නවා. නමුත් දැනගත්තට මේ කය අරගෙන ඉරියව් පවත්වන ක්‍රියාදාමය නිසා ආත්ම දෘෂ්ටි අපි දැකගන්නවා. ඒ නිසා ඒක කැඩෙන විදිහට මෙනෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ අපි නිකමට ගත්තොත් ආනාපාන සතිය පෙර කරන විදිහටම කළා, හිතාමතාම ආනාපාන සතිය පොඩ්ඩක් නතර කරන්න. නතර කළා මේ ශරීරය බලන්න අර විදිහට දුවත්ින් සාකාර විදිහට හරි කුණුපු කොටස් වශයෙන් බලලා මෙහෙම හිතන්න. අනිවාර්යයෙන් මේව හිතන්න ඕනේ. රූපාදී අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානේ මේ කයේ ඇසුරු වෙනවා. ඒ නිසා මේ කය ඉරියව් පැවැත්ම වෙනවා නේද? ඒ කියන්නේ හොඳට දැන් අපිට උත්තරයක් ලැබෙන්න ඕනේ. මේ කය සහිත වූ මම කය සහිත වූ පුද්ගලයෙක් යමක් කරනවා නෙමෙයි, මේ කරන හැම තැනකම නාම රූප ධර්මතා දෙකක පැවැත්මක් තියෙන්නේ කියලා. අපි නිකමට කියමු මෙහෙම, දැන් මෙහෙම ඉන්නකොට අපිට දරුවා මතක් වුණා කියලා කියන්නකො. ඒ වෙලාවදී අපි නුවණින් බලනවා එතනද තියෙන්නේ හැම මාසලේ නහර ඇට ඇටමිදුළු කනබුන ආහාරයෙන් යුක්ත රූපය. ඒ කය ඇතුළු කරගෙන පවතින ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානේ ඒ කය ඇතුළු කරගෙන පවතින ඒ නිසා ඉරියව් යෑම වෙනව නේද කියලා හිතලා එතකොට තේරෙනවා මේ කනබුන ආහාරයෙන් හැදිච්ච ඇසිය කෙස්ලුම් වේදක් තියෙන රූපේ වෙනම මේක. ඒකයි අසුරු කරගෙන පවතින හිත නිසා මේ ඉරියව් යාම වෙන්නේ. කෙනෙක් ඒක තමයි හිත කියේ විඥානේ කියන එක නිසා. එතකොට මේ පුද්ගලයේ කරනවා කියන එක ටික ටික ඛණ්ඩණය වෙනවා, කැඩෙනවා. නැතිනම් අපිට හිතෙන කොච්චර කෙනෙක්ම කරනවා වගේනේ. තේරෙනව නේද? දැන් අපි යනකොට වුණත් හොඳට බලනවා මේ කන බොන ආහාරය නිසා මේ ශරීරයේ හම්මස් ලැබෙන ආහාර ඇතැම් ගැදලා තියෙන මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ ඉරියව් යාම වෙනවා නේද කියලා හිතමින් යනවා. එතකොට මේ මම යනවා කියන එකට තමයි පහර වදින්නේ. ඈ තව කෙනෙක් යනවා කියන එක තමයි කැඩෙන්නේ. අපි හරියට අස්සේගේ පිටේ නැගලා අලියෙක්ගේ පිටේ නැගලා ගවයෙක්ගේ පිටේ නැගලා මිනිහෙක් ඉන්නවා වගේ කනබුන ආහාරයෙන් හැදුණු ආහාරපත්යෙන් උපන්න මේ රූපය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි මේ හිත පවතින්නේ. කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි මේ අරමුණු ගන්න. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ, දැන් මෙහෙම ඉන්නකොට මට පුළුවන්කම තියෙන්න ඕනේ ස්ත්‍රී පුරුෂ භාවයේ ඉලක්ක නොකොට කනබුන ආහාරයෙන් හැදුණු රූපය ඇසුරු කරගෙන පවතින ඔය හිතින් මේ අරමුණු අරගෙන ඉන්න හැටි. එතකොට මම කනබුන ආහාරයක ස්ත්‍රියක් කියන්නේද නැත්නම් ඒ මොහොතදී ඒ අරමුණු අරගෙන ඉන්න හිතට ස්ත්‍රියක් කියන්නේද? කනබුන ආහාරයට පුරුෂයෙක් කියන්නේද? ඒ ආහාරය ඇසුරු කරගෙන තියෙන ඒ රූපය ඇසුරු කරගෙන ඉන්න හිතට පුරුෂයෙක් කියන්නේද? ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ යාක ඒ මනසට. ඒ කියන්නේ ඒ ධර්ම අවබෝධයට අර වජ්‍ර සූත්‍රය කියන්නේ හොඳ සූත්‍රයක් තියෙන තේරගතවෙන්න මේ මාර්ය ඇවිල්ලා කියන ස්ත්‍රියකට බෑ කිව්වහම ස්ත්‍රී පුරුෂය කියන එක මාර්ය ඔබට ඔබගේ මාර දෘෂ්ටියක් ස්ත්‍රිය ඔබ ගිහිල්ලා ස්ත්‍රීන්ට කියපන් මේ ධර්ම බෑ කියලා කියලා වජ්‍ර භික්ෂුණී උත්සාහවත් වෙනවා. ඊට මං කිව්වේ අර කෙලෙස් ඇති වෙන්නේ ඒකයි සත්ව එතන ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් හෝ පුද්ගල වශයෙන් හෝ නිමිති ගැනීමෙන් අපි හුරු වෙලා තියෙන සක්කාය දිට්ඨිය කියන්නේ පුද්ගලෙක් වෙනවා කරනවා කියලා නිමිති ගන්න. මේ සතිපට්ඨානේ වඩන්න ඕනේ කොහොමද පුද්ගල භාවය අයින් වෙන සක්කාය දිට්ඨිය අයින් වෙන විදිහට කියලා කියන්නේ රූපේ හොඳට ඉස්තරලා බලනද කනබුන ආහාර නිසා හැදුණු හම්මත් ලේනහර ඇට ඇට මිදුළු වලින් හැදුණු රූප ඔන්න ඒක වෙනමම ටික. රූපයත් රූපයයි කිය ආහාර දෙකකට පිටතයි. ඊට පස්සේ රූපාදී අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි. ඔන්න අවිද්‍යාව තමයි. අවිද්‍යා කර්ම තණ්හාවෙන් පැමිණි විඥානය මේකයි ඇතුළු වෙනවා. ඒ විඥානයට වෙන පැත්ත. විඥානයේ ඇතිවෙنده හේතුව අවිද්‍යා කර්ම තණ්හා කියන ස්තික. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකෙන් පැමිණි විඥානයත් මේ පැත්තෙන් ආහාර කියන හේතුයෙන් ඇතිවෙච්ච රූපයත් මේ දෙන්න එකට හමු වෙලා මේ තියෙන්නේ. දෙපැත්ත ගහපු දෙන්නේ. මේ ක්‍රියාවලිය දැන් අපි හැම වෙලාවෙම බලන්න ඕනේ මේ දෙක දෙකට වෙන ඒකයි නාම රූප ධර්මතා දෙකක් කියන්නේ. මම මේ මතක් කළේ රූපේ ඇසුරු කරගෙන විඥානය පවතිනවා. එතකොට අපිට තේරෙන්න ඕනේ හැම වෙලාවෙම මේ පුද්ගලයෙක් කරනවා නෙමෙයි මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ මේ කය සහිත මට මේ රූපේ පේනවා නෙමෙයි ආහාරය ඇසුරු කරගෙන ආහාරයෙන් හැදුණු මේ ශරීරය ඇසුරු කරගෙන පවතින හිතට චක්කු විඥාන නමුත් හිතෙන් මේ අරමුණ අරගෙන ඉන්න හැටි. එතකොට සක්කාය දිට්ඨිය අතහැරලා දැන් හොඳට බලන්න පුළුවන්කම එන්න ඕනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නෙමෙයි මේ දහමුණත් බලන්න වෙන්නේ එහෙම කනබුන ආහාරයෙන් හැදුණු රූපේ ඒ රූපේ ඇසුරු කරගෙන පවතින හිතෙන් මේ අරමුණ අරගෙන ඉන්න හැටි කියලා ගන්නකොට කෙලින්ම සක්කාය දිට්ඨිය අතහැරෙනවා. මේ විදිහට බල බල ආනාපාන සතියෙන් හිත වඩන්න. එතකොට නිතරම කුසල මනස කාර්යයක ඉන්නේ. මේ හිම ඉන්නකොට දැන් මේ විදිහට ආනාපාන සතිය වඩවඩ නාම රූප ධර්මතා දෙක දුරු වෙන විදිහට නුවණින් බලන්න. ඒ කියන්නේ කය බලන හැම වෙලාවකම අජත්තං වා කාය කායන පස්සේ ඉඳි කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කය කොටසුත් ඒක කනබුන ආහාරයෙන් හැදුණු බවත් බලන්න. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා ඉරියව් පවතින හැටි බලන්න. බහිද්ධා වා කියලා කියනකොට යාළුවෙක් මිත්‍රයෙක් ඥාතියෙක් කියලා බාහිර කෙනෙක් සිහි වෙනකොට ඒ රූපෙත් බලන්න නෑ. එතනද තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු මේ කොටස් තියෙන රූපය. ඒකය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත් පවතුන ඒ නිසා ඉරියව් පවත්න වෙනවනේ. යාළුවා යනවා නෙමෙයි, එතනද මෙහෙම සිද්ධියක් වෙන්නේ. ඔය විදිහට බල බල මෙහෙම හිත වඩනවා. මෙහෙම හිත වඩ වඩ ඔය විදිහට බලනවා. ඊට පස්සේ ඊට අමතර වීරියට හිතනවා නම් ඕන විදිහේ බල දහම් හිතන්න. හිතලා හිත වැඩුණා කියලා අරමුණු නැති තැන් වලට ගියා. මේ නිවන කියන එකේ උණුසුමවත් නැහැ. මොකද මේ මාර්ගය හොඳට දැනගන්න. නැත්තම් කිසිම දෙයක් නැති තැනක ඉන්න පුළුවන් කියලා. මේ දැන් අර භවනා කරන නිසා විතර්ක අඩුවෙනකොට වෙනදට වඩා නොයෙක් නොයෙක් හැකියාවන් මනසේ එනවා. ඒ වගේ මේ විදිහට කොච්චර දුරට කරන්න ඕනේද දන්නවද? මේ විදිහට කරනකොට අත්ති කායේතුව පනස සතිපත්තිපත්තිත හොති. පියවි ඇහි සිතල නෙමෙයි මේ ඇස් දෙකෙන් බලනකොට අපිට දැන් පේනවනේ මේක පුද්ගලයේ සත්‍යෙත් නෙමෙයි කියලා. දැන් මේවා සත්ව පුද්ගල භාවයක පේනවනේ. මේ ඇහෙන් බලනකොට හිතින් නුවණින් නෙමෙයි සත්‍යෙ පුද්ගලයේ නෝ කය තමන ඇත්තේ යන සීය හොඳින් එළඹ තින්න තැන දක්වාම කරන්නේ. මේ කායાનුපස්සනාව කමතහන අවසන් නැහැ. මේ චුට්ටක් කළා. ඔය කමතහන අවසන් වුණ දවස කියන්නේ අවසන් වෙන්නේ වුණා කියලා දැනගන්න ආනාපාන සතියේ වඩවඩ අර නාම රූප දෙක වෙන වෙන විදිහට හිතනද කොච්චර දුරට හිතන්න ඕනේද මෙහෙම කරගෙන කළා. ඒක තමන්ගේ උත්සාහය මත. නිතරම හැම වෙලාවෙම පුළුවන් තරම් කළොත් මේ වේග ඉක්මන. යම් දවසක් තියෙනවා මෙහෙම හැම බලනකොටම ක්ෂණික තප්පරෙන් දහස් වතාවකට වඩා වේගෙන් මේ කය අසුරු කරගෙන ඉන්න හිතෙන් මේ අරමුණු අරගෙන ඉන්නවා කියන වගේ තැනකටම උත්තරය ඇවිල්ලා ගෙලින්නේ. ඉස්සරට හිතලා පුද්ගලයේ දස මාත්‍රයක පුද්ගලයක තිස්සයක පේන්නේ. පේන්නකෙන් නුවණ ඉච්චරට සීග්‍රයි. ඒකයි සත්‍ය පුද්ගල නෝකාය පොම. දැන් මෙහෙම හදිස්සි මම ඔකට දෙන උත්තරය තමයි ලොකු මන්නයක් සිහියක් අරගෙන මෙහෙම කැපුවෝ මගේ අත කැපුවා කියන එක සේස මාත්‍රයක්වත් හිතින් නැති වෙයි. මොකද මේ තමාගේ නෙමෙයි. කියන්නේ සම්පූර්ණ දන්න කනබුන ආහාරයෙන් හැදුණු රූපේ. ඒ කය ඇසුරු කරගෙන මේ හිත පවතින අය අර ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව දැනේ. දැනුනට ඒ වේදනාවත් මගේ යන හැඟීමක් නැහැ. තේරෙනවනේ? ඔය දැන් අතහ අර මේකෙ පෙන්වන විදිහට මේ අතහැරිය හැම නෙමෙයි. ඒ අතහැරෙන තැන් වලට ගියා නෙමෙයි තව. එහෙම කපන තැනට ආවා. මොකද මේ දැන් මේ ජීවිතයට අදාළ කෙලෙස් ටික හේතු වෙලා විතරයි මේ තියෙන්නේ දැන්. හොඳට ඒකගෙන මතක තියාගන්න. දැන් මේ ජීවිතේ මමයි කියලා මේ කය වටා ගෙටිච්ච කෙලෙස් ටික දැන් අඩුවෙලා. ඒ මේ ජීවිතේ වටා ගෙටිච්ච කෙලෙස් ටිකට තමයි නීවරණ කියලා කියන්නේ. ඔය දැන් නීවරණනේ. තේරෙන්නේ? උන්ව ඔය මට්ටමට එනකන් කළ යුතුයි. ඒකයි පෙන්වන්නේ අත්ති කායතුව පනස ප්‍රතිපත්තිපත්තික හො සත්‍ය පුද්ගේ නෝ කය පමණක් ඇත්තේ යන සීය හොඳින් එළඹ සිටින තැන දක්වා කළ යුතුයි. ඊට පස්සේ මෙහෙම කළහම මොකද වෙන්නේ? නැචකින්ච ලෝකේ උපාදී. ලෝකේ කිසිම ශරීරයක් උපාදාන වශයෙන් ගන්න. ඒ කියන්නේ මම මගේ කියලා හො සත්‍ය පුද්ගලෙක් කියලා දකින්නේ හැමදැනකම දකින්න කනබුන ආහාරයෙන් හැදුණු රූපත් අවිද්‍යා කර්මප්‍රත්‍යයෙන් ඒකය අසුරු කරගෙන පවතින විඥාන නැත්තම් සිතක් කියන මේ ධර්මතා දෙක නිසා මේ ඉරියව් පැවැත්මන මේ ධර්මතා ටිකක් නේද කියන එක තමයි හැම තැනකම දකින්නේ. එතකොට ඒවම් පිටිකේ දුක්ඛ කය කර්ම ප්‍රතිවිරත මහන්න මෙන්න මෙහෙම කය කයනෝ බලන්න. ඔන්න ඔය තැන දක්වා කරනකොට වෙනව මොකද්ද? අධික හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. ඇයි? නීවරණ ධර්මයෙන් තමා කෙරෙහිලා නොදකිනකොට, කබලින්කාහාරයේ තමායයි නොදකිනකොට, දුක්ඛගත මේ රූපයේ තමායයි නොදකිනකොට, ඔකට බුදුරජාණන් වහන්සේ උපමා පෙන්වනවා පහ. ඒක දීර්ඝ වැඩි නිසා මම මේ විරාදි කියන්නේ. ඒ කියන්නේ කාන්තාරෙන් නිදහස් වෙච්ච කෙනෙක්, හිරෙන් නිදහස් වෙච්ච කෙනෙක්, නයෙන් නිදහස් වෙච්ච කෙනෙක්, රෝගෙන් නිදහස් වෙච්ච කෙනෙක් වගේ ගොඩක් විස්තර කළා. මේ මට්ටමට එනකොට නීවරණ ධර්මයන්ගේ නිදහස් වෙච්ච තමාව දකිනකොට අධික ප්‍රමෝදයක් ඇති වෙනවා. දැන් ප්‍රමෝදය දැන් අපිට කරන්න ඕනි ටික ඔච්චරයි. ඉතුරු ටික දැන් ධර්මතාවයෙන් වැඩෙන. ඒ ප්‍රමෝදය නිසාම හිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසාම හිත කයදක සංසිඳෙනවා. දැන් ඔන්න වැඩෙන්නේ බොජ්ජංග. ප්‍රීති සම්බොජ්ජංගේ, පසද්ද සම්බොජ්ජංගේ. ඊට පස්සේ පසද්දිය නිසාම සැපය. ඒ සැපේ නිසාම හිත සමාධි වෙනවා. ඔන්න ඒ සමාධියට අන්න පෙන්නනවා, තේරෙනවා. අපි අර කතා කළා නේද සම්මා ඇහැ ගැන. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නැති වෙනවා කියලා පෙන්නපු දර්ශනය, ඇහැ බාහිරෙන් දකින්න බෑ කියපු එක, ඇහැ ආධ්‍යාත්මිකයි කියපු එක, පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නැති වෙනවා කියන එක, ඇහැ අවිද්‍යා කර්මයෙන් හටගත්තේ කියන එක, ඇහැ උපාදාය රූප, මේ ටික චුට්ටක්වත් ප්‍රාර්ථනාවක් ඕනේ. ඒ දැනගත සම්මාදිට්ඨිය දකින්න පුළුවන් මත්තමට එනවා. මෙන්න මේ දැකීම මත, මෙන්න මේ දැකීමත් එක තමයි අනුසය කියන කෙලෙස් ගෙවෙන්නේ. එතකොට තමයි ඒ කෙලෙස් ගෙවීමත් එක
තමයි
ගෙවෙන්නේ. ඒ දැකීමටයි අනුසය ගෙවෙන්නේ. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඒ දැකීමටම අනුසය ගෙවෙනවා. අද අපි දකින මේ ඇහැම එක්ක දකින හැම මට්ටමකම අනුසය තියෙනවා කියන එක හොඳට මතක තියාගන්න. මේ මුළු කයම කුඩු පටන් කළා දැම්මත් අනුසය හැමෝ තියෙනවා. මොකද මේ ජීවිතේ වතා ජීවිත කෙලස් ටික විතරයි නේ තියෙන්නේ. එතකොට එදාට කලකිරිලා නොයලෙනවා කියලා කිව්වේ මෙච්චර ඇහැක, මෙච්චර ඇත්තක් වෙච්ච තියෙන ඇහැක, නිත්‍ය ඇහැකින් දුක් විඳපු එකේ කලකිරෙන්නේ එදාටයි. මේ අනන්ත අන මේ මෝඩකම විඳපු දුකේ කෙලවරක් නෑ නේද කියලා එදාට මේ ඇහැ මේ විදිහේ ඇහැක් ප්‍රාර්ථනා කරන්න, හතර ඉරියව්වේ පවතින ඇහැක් නම් ආය ප්‍රාර්ථනා කරන්න නෑ එදාට. ඈ කලසිරුල නොවැළෙනවා, නොවැළෙනකොට මිදෙනවා. මිදුනහම මිදුන ඇහෙන් මිදුනහම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසයන් මිදෙනවා. මිදුනහම මිදුන මත්තේ කළ යුත්තක් නෑ කියන නුවණත් පහළ වෙනවා. මෙතනදී මගේ අදහස නිකමත ගත්තොත් නිවන් මඟ කිලෝමීටර් 100ක් දිගයි නම් කිලෝමීටර් 10ක් පයින් යන්න ඉතුරු 90ම වාහනයකින් අරගෙන යනවා. ඒ වගේ මේ සම්මා දිට්ඨිය ඉස්සෙල්ලා දැනගෙන අප්‍රතිහත ධෛර්යයෙන් උත්සාහයෙන් කායානුපස්සනාව මේ කය සත්‍ය පුද්ගලයක් නොවන තැනට, තමාගෙ කියන නොපෙනෙන තැන දක්වා මහන්සියෙන් කරන්ද, නීවරණ ධර්ම දුරු වෙන තැනට විතරක් කරන්ද. ඉතුරු ටික ඒ ධර්මයෙන්ම ඇතිවෙච්ච ප්‍රීති ප්‍රමෝදය නිසා ඉබේම අරගෙන යනවා නීවරණ දක්වා. එතකොට මේ සම්මා දිට්ඨිය කිය ඇහි ඇත්ත දැක්කා. දැකපු නිසා කලකිරලා නොයලිලා මිදුණා. මොකෙන්ද මිදුණේ? ඇහෙන් මිදුණා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්යන්ගෙන් මිදුණා. ඇහැ තිබුණොත් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඇහැ නැති නිසා දැන් මෙයාගේ විමුක්තිය අප්‍රණිත විමුක්තියක්. අප්‍රණිත කියලා කියන්නේ ඇහැ තිබුණු කාලේ ප්‍රණිදි කියන්නේ ප්‍රාර්ථනා. ඇහැ නැතිනම් ඇහි නිදිල නිසා මේ විමුක්තියට හඳුනන මොකද්ද? අප්පනීහිත කියලා. එතකොට ඇහැ කියන එක නිමිත්තක්, ඇහැ කියන එක නැති නිසා දැන් මේ විමුක්තියට හඳුන්වන අනිමිත්තයි. ඇහැ කියන එක අශුන්‍ය ධර්මතාවයක්. ඇහැ දැන් නිරුද්ධ නිසා මේ විමුක්තිය හඳුන්වන මොකද? අශුන්‍ය. එකම විමුක්තියට අනිමිත්තයි කියනවත් පුළුවන්, අප්‍රණිහිත කියනවත් පුළුවන්, සුමිත කියනවත් පුළුවන්. ඉතින් මෙතෙන්දි මට ඕනේ කම තිබුණේ නිවන කියලා මොකක් හරි සංකල්පනාවක් පෙන්නලා මොනවා හරි භාවනාවක් ක්‍රමයක් දුන්නට කරගෙන ගියා කියලා හිතන්න එපා. ඊගාවට භාවනා ක්‍රමයක් කරගෙන යද්දී දැනෙන මොනවා හරි වෙනස්කම් දැනීම මත තමන් දැන් විශේෂයකටපත් වෙයි කියලා රැවටෙන්න එපා, රවට්ට ගන්න එපා. කෙලස් ගොඩේ ඉන්න අපිට කවදාවත් නැති විදිහ යමක් කරනකොට මොකක් හරි අත්දැකීම වෙනසක් දැනෙන්නේදී දැනේ. එහෙම දැනුණා කියලා ඒක විමුක්තියකට හිතන්න එපා. හැම වෙලාවෙම සත්‍ය අවබෝධයක් කරන්න තියෙන්නේ කියන එක මතක තියාගෙන බුදුරජාණන් වහන්සේ පහළුණේ සත්‍ය අවබෝධයකට එක්කයන්ද. සත්‍ය දේශනා කළේ මොකද්ද? ඇහැ කියන එක ඇත්ත. ඇහැ කියන එක දුකක් කියන එක ඇත්ත. එතකොට ඒ ඇහි අනිත්‍ය නොදන්නා කම නිසා සංහාව කියන එක නැවත ඇහැ ඇති කරන ධර්මයක් කියන එක ඇත්ත. ඇහැ යම් තැනක නැත්තම් දුක නැහැ කියන එක ඇත්ත. මේ සම්මාදිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇහැ නිරුද්ධ කරන දුක නිරුද්ධ කරන මාර්ගය කියන එක ඇත්ත. ඔය ඇහැ කියන වචනේ හරහා ගන්ඳ මුළු පංච උපාදාන ස්කන්ධයම මුළු දුක්ඛ සත්‍යය මම මේ ගත්තේ පහසුව සඳහා. මේ චතුරාර්ය සත්‍ය ඔක්කොම එකයි එක තැනකින් ගත්තහම එතෙන්දී මම මතක් කළේ සම්මාදිට්ඨිය කියනකොට චතුරාර්ය සත්‍ය ලක්ෂ කරගන්න. චතුරාර්ය සත්‍ය කියද්දි අපි අර කියෝ කියෝ ඉන්න ටික නෙමෙයි මෙන්න මේ වගේ දර්ශනයක් දකින්න තියෙන කියන ටිකක් මතක් කරනවා. දැන් ඔය ඇහැ ගැන වුණත් මට ඔය කියන්න තිබුණේ මේ අපි හිතන දේට වඩා ගැඹුරු දර්ශනයක මේක කියන්නේ. එහෙම නැතිනම් පුබ්බි අනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධමයක් කියලා බුදුරජාණන් වහන්සේට සිංහනාද කරන්න බෑනේ. මේ ඇහි අනිත්‍ය නම් කියන්නේ මොකද? මේ ඇහි අනිත්‍ය බෝසතන් වහන්සේ විතරනේ මේ ලෝකෙ මිනිස්සු දන්නවනේ නේද? නෑ මම කලින් කියලා දීලා තියෙන සති නිමිති තියාගෙන අස්වාස්වාසක් ඒ මේ ටිකේ කෘත්‍ය තේරුම් ගන්න. ආනාපාන සතියෙන් කරන්නේ නොයෙක් අරමුණු දුවන ගතිය නතර කරලා හිතේ විසිරීම අඩු කරගන්න. සමතය ඇති කරන එක. කය ගැන බලන එකෙන් කරන්නේ රූප වවත්තානේ නැත්නම් විදර්ශනාව. මේ සමත විදර්ශනා දෙක. මේ සමත විදර්ශනා දෙක කරනකොට අධිගම ලැබෙනවා කියලා කිව්වේ ඔය දෙක කරගෙන යනකොට ආලෝකයක් වෙන්නේ සෝවාන් වුණා කියන්න නෙමෙයි. තේරෙන්නේ මෙහෙම කරගෙන යනකොට නීවරණ ධර්ම දුරු වෙයි. නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය අර පෙන්නන්නේ විවික්කේව කාමෙහි විවික්කේව අකුසලෙහි ධම්මෙහි කියලා. ඔය විවික්කේව කාමෙහි කියපු තැනට එනවා. කාමය අතහැරන තැනටයි එන්නේ ඔහොම කරනකොට. විවික්කේව අකුසලෙහි ධම්මෙහි ඒ විදිහේ හිතනවා. තමන්ගේ කය ගැනයි අනුන්ගේ කය ගැනයි හිතනවා. සති නිමිති හිත තියාගෙන සත්ව පුද්ගල භාවයට හම්බ වෙන හැම රූපයකම සත්ව පුද්ගල භාවයේ දුර්වල අනාත්මය පිහිටන විදිහට බලලා අහරින්න. අනාත්මය කියලා කිව්වේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයත් ඊට පස්සේ අවිද්‍යා කර්මප්‍රත්‍යයෙන් හටගත්ත සිතත් කියන ධර්මතා දෙකක් එකතු වෙලා නේද මේ සිතින් කින් කිරින් කෙරෙන තැනක තියෙන්නේ කියන තියෙන. විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරගන්න. දැන් ඒ එක ඔන්න කොටයි නේද?
හිතනවා. එතකොට ඒ ළමයාගේ කියන පංච උපාදාන සංකේය තුල අපිට බලන්න පුළුවන් ඒක තුල එහෙමද? එතකොට ඒක
පොඩ්ඩක් ඔන්න හරි. ඒ එහෙම දැන් අනපන හදවල දරුවා තියෙනවා. තියෙනකොට දැන් අබල මෙතෙන්ද කනබුණ හරෙන් හැදුණු රූපේ වෙනමයි. මේ නිසා විද්‍යාව නිසා හටගත්ත සිතයි නාම රූප කියන. දැන් ওই ධර්මතා දෙකෙන්ම ඔතනින් වැඩෙන තව මාර්ග තාම මේ දැන් සත්‍ය අවබෝධ වෙන්න නෙමෙයි දැන්. තේරෙන්නේ? මෙහෙම කරගෙන යද්දි මේ ටිකේ ප්‍රතිඵලය තමයි නීවරණ ධර්ම දුර්වල හිත සමාධි වෙනවා. සමාධි වෙලා මේකයයි ඒකයයි මේ හැම එකක්ම සත්පුද්ද ඔය කරපු එකේ ප්‍රතිඵලයක් තමයි මොකද්ද? සත්පුද්ගල භාවයේ දුරු වෙලා ආහාරයෙන් හැදුණු මේ නාම රූප දෙකක් කියන තැනට දකින්න පුළුවන් තැනට එනවා. එතකොට ඒකට කියනවා දිට්ඨි විසුද්ධි. තාම අධිගම නෙමෙයි ඒ දිට්ඨි විසුද්ධි කියන තැන. මේ
ඒකේ සාමාන්‍යයෙන්
කරන දේ.
කරන්නේ. නමුත් එතනින්
යාට වෙන්නේ. ඔන්න දැන් ඔය ඒ කරන දේ. මොකද නමුත් ඔතන නෙමෙයි දැන් අපේ විස්තාව. අපි ආවේ වෙන ගමනක්නේ. තේරෙනවද මේ කීපේ? ඔව් දැන් සම්මා දිට්ඨිය කියලා අපි දැන් ඇහැ අවබෝධ කරගන්න ආවේ. තේරෙනනේ දැන් ඔය නාම රූප දෙක ඔය බැලුවා.
දැන් අපි ඔය විදිහට සමතවත් වෙන හිතෙන් ළමයා පේනවා. ළමයා දකිනකොට අපි කොහොමද දැන් ඔය දැන් එහෙම කියුවම එතනදී අපිට යමක් ඊට වඩා දෙයක් තේරුණා. එතකොට ඊට වඩා දෙයක් සාමිනා කියන එක තමයි තේරුණා. නමුත්
ඔව් දැන් ගැඹුරු දර්ශන මුකුත් නෑ.
ඔව්
දැන් මෙතෙන්දී පොඩ්ඩක් ඉන්න. අර ගැඹුරු දර්ශන දැන් හිතන්නේ. දැන් පෙනෙන මට්ටමේ ළඟ ගැනිච්ච විතරයි බලන්නේ. තේරෙන්නේ? පෙනෙන මට්ටමේ ළමයි විතරයි බලන්නේ කරන්න පුළුවන් උත්තරයි අපිට. ඒක යවක් කරන්නත් බෑ. දැන්
ඒකෝනේ අනිත්‍ය කාරණේ තීරුවානේ කියලා
හරි ඒත් අපි බලන්නේ පෙනෙන මට්ටමේ ළමයි ගැන දුක්ඛම ආනත්ම විතරයි තමයි පෙනෙන්නේ අපිට. ඒ කියන්නේ දැන් මේ දරුවා කවදා හරි නැති කියලා යනවා. මේ කියන මට්ටමේ විතරයි අපිට තාම පෙනෙන්නේ කියන එක මම කියන්නේ. මේ කරන ටික අයිති මෙහෙම හිතන එකනොයි මේ ආනාපාන සතිය වඩන එකයි. මේ දෙකෙන්ම අපි තුල තාම වැඩෙන්නේ මාර්ග මට්ටම. තේරුණා නේද? මාර්ග කිව්වහම ලෝකෝත්තර මාර්ගය නෙමෙයි මේ පූර්ව භාග මට්ටම. මේ ඔක්කොම පූර්ව භාග ප්‍රතිපදාව. පූර්ව භාග. ලෝකෝත්තර මාර්ගයේදී එක්ෂණික ධර්මතාවල අනිත්‍ය අපිට හම්බ වෙන්නේ. පුද්ගල ජඩි පිටින් හම්බ වෙන්නේ නැහැ. මම කියන එක තේරෙන්නද නැහැ. ඒකේ දැන් ඒ අනිත්‍ය බැලුවත් අපිට හම්බ වෙච්ච දරුවගේ අනිත්‍යය අපි බලන්නේ. ගෙඩි පිටින් ඉන්න ළමයා කියන තැන නාම රූප දෙකක් තිබෙන ඒ නාම රූප දෙක බිඳලා යනවා කියලායි බලන්නේ. ඒ නාම රූප දෙක ද අනිත්‍යයි කියලායි අපි බලන්නේ. අද තේරෙන නේද? එහෙම බලබලා ආයෙ හිත වඩනවා. ආයෙ හිත වඩවද මෙහෙම බලනවා. මේ මානසිකර ටිකක් වේගවත් කළොත් වේගවත් කරනවා කියලා කියන්නේ පාරේ යන එන වෙලාවටත් අපිට නිතර නිතර සිහි කර කර බලන්න පුළුවන් වුණා. වැඩ කටයුතු කරද්දිත් නිතර නිතර බලන්න පුළුවන් වුණා. මේ හැම වෙලාවෙම එල්ලඹ සිටින මේ මානසිකාරය හාත්පසට. හාත්පසට. එතකොට අපිට අර දැන් අපිට හිතලා නෙගන්න ඕනේ මේ ළමයා, ඒ කියන්නේ ළමයා රහිතියට පෙනුනට පස්සේ නාම රූප වලට හිතනවා. නමුත් ඕක වෙනස් වෙන්න ඕනේ පෙනෙන්නේ නාම රූප දෙකක්. ඕනේ වුණොත් ළමයා හැටියට හිතලා ගන්න. කියන තැනට දක්වා වෙනස් වෙන්න ඕනේ. ඒකයි අත්ති කායෝතිව පල සතිපච්චපටිතා කියලා කියන්නේ. මේ පෙනෙන්නේ නාම රූප කියන දෙකක්. ඒකයි. එතකොට ඕනේ වුණොත් මම කියන එක සිහි වෙන්නේ. කියන තැනට ගත්තාම නීවරණ ධර්ම දුරු වෙනවා. අන්න එදාටයි ප්‍රීතිය එනවා, ප්‍රමෝදය එනවා. ඒකයි සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පසති අත නිබ්බිදී දුක්ඛේ සමුග්ගෝ විදි. ඔන්නෝතෙන්ට ඊට පස්සේ මේ විදිහට දැක්කහම ප්‍රමෝදය ඇති වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, පස්සද්දී සැපේ සමාධිය සම්මාදිට්ඨි අන්න දකින්න. අන්න ඒ සම්මාදිට්ඨිය ඉඳලා ලෝකෝත්තර මාර්ගය කියන්නේ ඒ සම්මාදිට්ඨියටයි මේ ඇහැ නෙමේ එතකොට පෙන්නේ. ඇහැ කියන එක ධාතු, චක්කු කියන්නේ ධාතුවක්, ස්වභාවයක්. අරමුණු පෙන්නන ස්වභාවයටයි චක්කු කියලා කියන්නේ. කියන එක ඕගොල්ලන්ට තේරෙයි. ඇහැ කියන එක අරගෙන ඇවිදින්න පුළුවන් එකක් නෙමෙයි. ඇහැ කියන එක යමක් පෙන්වීමේ කෘත්‍යයක් කරන ධර්මතාවයක්. ඇහැ කියන එක ධර්මතාවයක්, කෘත්‍යයක්. ඒක අරගෙන ඇවිදින්න පුළුවන් එකක් නෙමෙයි. සෝත කියන්නේ ඇහිම් කෘත්‍යයක් කරන එකක්. ඇහිම කන උපන්න කියන එක ලක්ෂණය ඇහෙනක ඇහෙන කියන ලක්ෂණය කන උපන්න. සෝත ධාතු ධාතු කියන්නේ ස්වභාව වර්තය. කියන ටික අවබෝධ වෙනවා. එතකට මේ ටික සම්පූර්ණ කන බුන ආහාරයෙන් හැදුණු රූපය මේක කැපුවත් කෙටුවත් කුඩු කෙරුවත් මොකද මේ ආහාරය පිළිසින්ද දකින්නේ. එතකොට අරමුණු දැනගන්න ඇහෙන දැනගන්න දේවල් සිතේ ධර්මතා කියන ටික දකින්නේ. එතකොට ඇහැ කියන එක දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියන ටික සත්‍තතේ එළඹ සිටි මනසක් ඔය දර්ශනයේ තියෙන අකෝප්පයයි කියලා. අකෝප්පය කියන්නේ දැන් මේ තත්ත්වයට පත් වෙච්ච මනස වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ. මේ ජීවිත සම්පතේ තියෙන කම්ම තියෙනවා. පුරාණ කර්මෙන් හටගත් මේ ජීවිත සම්පතේ ආවස අතහැරෙනකොට හටගත් දේ නිරුද්ධ වෙනවා. මතු දෙයක් හටගන්නත් නැහැ. එහෙම නෙමෙයි. නිරෝධී සාක්ෂාත් වෙනවා. එතකොට ඒ නිසායි දැනට ඇහි මිදීම ඇහි මිදිලා ඉන්නේ. ඔන්න ඔය මිදීමටයි ඇහැ උපාදාන කර නොගෙන ඉන්නවා කියන්නේ. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන්නේ. මේ ඇහැගෙන හත ඉල්ලි වෙනක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා වචන කිව්වොත් ඇහැ අරගෙන ඇවිදින එකම Taman උපාදානයි. මේ ඇහැ හතරේදී අවුෙම අරගෙන අපි ඇවිදිනවා කියන්නේ ඇහැ තියාගෙන ඉන්න එක උපාදානයි. ඇහැ තිබුණා තියෙනවනේ. ඇහැ අසුරු කරගෙන ඉන්නේ අපි. ඇහැ අනුපාදා පරිනිර්වාණය කියන උපාදාන වශයෙන් නොගෙන නිදුන කියලා කියනකොට එහෙම නිදුනා. එහාට තියෙන ඇහැ හම්බෙන්නේ තෙනීම් දුක්යෙන් පස්සේ ඇහැ නිරුද්ධයි නම් අල්ලගන්න ඇහැක් නෑ. ඒක දර්ශනීය නිසා අතහැරිලා මිසක අත හරින්ද බෑ. අත අරින්ද පුළුවන්කම තියෙන අල්ලගත්තේක. අල්ලගත්තේක අතහරින්ද හදනකොට වෙන විදිහකට අහුවෙලා. තියෙන විදිහ අතහැරෙයි. එතකොට වෙන විදිහකට. මේක කඩයි. ඊට පස්සේ කුඩු හැදිලා. ඒකයි ප්‍රශ්නේ. මේක කඩල බිඳල දාන්න කියයි. හරි කඩල බිඳල දාන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නේ මේක කඩල බිඳල දැම්ම කියන්නේ වෙන විදිහක කුඩු පොඩි පොඩි සෑලි කියලා එකක් හැදිලා කියලා නේද? ඒ වගේ ඒ ලෝකේ එක පැත්තක් අතහරිනවා කියන තව පැත්තක් හැදිලා. ඉතින් දැන් බෑ කියන්නේ. ඔය ගැන ටිකක් හිතන්නේ විශේෂයෙන්ම මට මතක් කරන්න තියෙන්නේ වර්තමානයේ භාවනා කියලා ක්‍රමයක් කියලා දුන්නොත් බය නැතුව කරන්න. හැබැයි ඒකින් ලැබෙන අධ්‍යක්ෂින් ප්‍රතිඵල තුලින් Taman විශේෂත්වයකට ඇවිල්ලා හෝ විශේෂයකට පත් වෙනවා හෝ කියලා ওই වගේ තැඟුලින් නතර දෙන්න එපා. ඕ මාර්ගය සම්මා දිට්ඨි කියලා කියන්නේ මේ පිටකේ හරහා මේ වගේ ඉස්සෙල්ලා ඇත්තක් දැනගන්න දැනගත්ත ඇත්ත දකින්න තැනට යන මාර්ගය. මේ මාර්ගයේදී හම්බෙන අධ්‍යක්ෂින් මාර්ගයේදී හම්බෙන වෙනස්කම් ඵලයක්ට නතර වෙන්න එපා. එතකොට අරටුව ගන්නදී අපි පොත්තක් අරගෙන නතර වුණා වගේ. ඒ නිසා මෙන්න මේ වගේ හිතන ආයතන හයතම මෙන්න මේ තුන් වූ භවයටමයි ලෝකෙටමයි. ඔය එක ඇහැ කියලා කියේ දුක්ඛ සත්‍යයේ පංච උපාදාන ස්කන්ධයටම පරිවර්තනය කරගන්න ඇහැ කියපු පුතේ. ඇහැ පංච උපාදාන ස්කන්ධයට ආйти තැනක් නම විතරයි වෙන. පංච උපාදාන ස්කන්ධයේම විස්තරය තමයි මම මේ කෙටි කරලා ගත්තේ. මේ සුඛ ග්‍රහණය සඳහන් ග්‍රහණය කරගැනීමේ පහසුව තමයි. මේ දෙම මොනවත් විස්තර
සාමාන්‍ය ජීවිතයේ සතිය පිළිබඳව කරන දේ වඩා ගොඩක් සාර්ථකයි.
ඇත්තටම
ඒක
ඉස්සරහට ගෙනියන්නේ ලොකු උපකාරයක් වෙනවා. ඔය ඔය දැන් මොතරින් එහාට ආයෙත් ඒක තමයි. දැන් ඒ සතිය පිහිටලා අර වගේ මෙනෙහි කරන්න රූපය බලනකොට ඒ රූපේ රූපය අසුරු කරගෙන ඉන්න හිත නිසා මෙහෙම සම්මිශ්‍ර මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නාම රූප ධර්මතා දෙකක් තියෙන විදිහට බලන්න මෙතෙන්දී මම නැවත අවධාරණය කළ කියන්නේ මේ ඔක්කොම ටික කිරීම අයිති තාම පූර්ව භාග ප්‍රතිපදාවකටයි කියන එක මතක තියාගන්න කියලා. මොකද මේ කිරීම නිසා නීවරණ ධර්ම දුර වෙනවා. සෑහෙන දුර කියන එක තීරණය වෙන්නේ යන වාහනේම. ඒකයි. ඒකෙන් මම මතක් කළේ අපි උත්සාහවත් වීම මත. මොකද අපි යන්නේ පයින් නම් පොඩි බයිසිකලයකට අපිට ඒක ගොඩක් දුර වෙයි. සමහරවිට අපිට ඔය ප්ලේන් එකකින් ඔය වගේ එකකින් ගත්තොත් දුර වුණාට එච්චරම ඒක ගැටලුවක් නෑ නේද? ඒ වගේ ඒකෙ මම මතක් කරේ වැඩට යද්දි වාහනේ යද්දි අර අවිද්‍යාව බොහෝ කලක් ඇතුළු වෙලා නිසා මෙතන වෙන දේ තමයි නිතරම අපිට අමතක වෙන එක. ඉතින් අපි ටිකක් දක්ෂ වෙන්න ඕනේ නැවත නැවත මතක් කර කර මතක් කර කර ගන්න සති නිමිති. ඉතින් අර අපි පුරුදු වුණොත් හරි පහසුයි. එකන සතු පිටින් යනකට ගත්තහම අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. මම කියන්නේ මේ නිස්සාව නෙමෙයි, නමුත් හැම දෙයකටම උපකාරක හරි වටිනා වස්තුවක් හැටියට මම දකින්නේ මේ සති නිමිති පුළුවන් තරම් හුරු වෙන එක. ඒක හරි පහසුවක් දැනේ මන්ද තේරෙන කෙනෙකුට හුරු වුණොත් හරි පහසුවක් දැනෙනවා ඒක ඊට පස්සේ. මේ ඒ සති නිමිති මේ සති නිමිත්තේ හිත තියාගෙන හුරු වෙන්න ඊට අමතරව යද්දි යද්දි පාර යනකොට පුද්ගලෙක් කරන කියලා දකිනකොට මම උතන සම්ම කනබුණ ආහාරය හැදුණු රූපය අසුරු කරගෙන තියෙන හිත නිසා ඔය ඉරියව් යාම වෙනවනේ. ඒ දැනට ගිරව කියනවා වගේ නිකන් කියන්නේ ලොකු අර්ථකෙ නෙමෙයි, නිකන් ගිරවෙක් හිතනවා වගේ නිකන් අර්ථයක් නැති විදිහට හිතන්නේ. නමුත් හිත වැඩෙන්න සමාධි වෙන්න මේ වචනේ බර අරගෙන දෙනවා, ගැඹුර මනසට අරගෙන දෙනවා. ඔය හැම එකකින්ම කරන්නේ නිවරදම. අපි කිව්ව මොහොම කරගෙන කරගෙන යනකොට එකපාරට ඇට සැකිල්ලක් දැක්කා. සත්‍ය පුද්ගලෙක් නැති බව විදිහට මට තේරුණා කියලා සමහරව ඇවිල්ලා කියනවා. ඒ ඔය අධිගම ලැබුණා රහිමි නෙමෙයි, මේ කරනකොට වෙන දේ. මං කිව්ව ඒකයි. මුකුත් නොකර ඉන්න අපි මොන හරි දෙයක් කරනකොට කවදාවත් නොදැනෙච්ච යමක් දැනෙන්න දෙපෑ නේද? දැනෙනවා. ඒක වෙනස්කම් වෙන්න දෙනවා. ඉතින් නමුත් ඉලක්කය කියලා කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඔය අපි කරන එක යම් මට්ටමකට කළාට පස්සේ කිරීම නතර වෙලා ධර්මයට වෙන්න තියෙන කොටස. ඒ ටික උනට පස්සේ ලැබෙන එකක් ඔය අභිගම.
ගරණ නේද? ඒක තමයි.